ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ, කල්‍යාණ මිත්‍රවරුනි, මේ ධර්ම සාකච්ඡා අවස්ථාව භාවනා පුහුණුවට අදාළ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ ගැටලු තිබෙනවා නම් විමසන සාකච්ඡා කරන අවස්ථාව, ප්‍රශ්න තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. අපි ඉන්නේ කොතනද? අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපි යන්නේ කොතැනකටද? ආවේ කොයිබ සිටද? දැන් මේ කාරණා ගැන මෙනෙහි කළොත් තමා, සෙව්වොත් තමා වැටහීමක් ඇති වෙන්නේ, ඒ වගේම සංවේගයක් එන්නේ. වේගය කියන්නේ මෙනෙහි කිරීමෙන් ඇතිවෙන ශක්තියකට. මේකලේ නැත්තම් සංවේගයක් ඇති වෙන්නේ. අපි ඔහෙ හැරෙනවා, උයනවා, කනවා, බොනවා, හම්බ කරනවා, වියදම් කරනවා, hina වෙනවා, අඬනවා, මහලු වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ආයු උපදිනවා. ඉතින් එපමණයි. ඒ ගැන කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒත් හැඟීම ඇති කර ගැනීම සඳහා තමා මේ මෙනෙහි කිරීම විශේෂයෙන් ආවර්ජනය කරන්න කියා අවධාරණය කරන්නේ. ආවර්ජනයක් කරන්න. ආවර්ජනය කියන්නේ මේ ආපසු බලන්න, මතක් කරගන්න. මේ මතක් කිරීමෙන් පේන දෙයක් තමා මේ හැම දෙයක්ම නැවත නැවත සිදුවෙන බව. මතක් කළේ නැත්නම් වෙලාවේ අපි එක්ක හිනා වෙනවා, එක්ක අඬනවා, හූල්ලනවා, එතනින් ඉවරයි, ටික වෙලාවකින් ඉවරයි. ඉතින් ආයෙත් වෙලාවක ආයෙත් හිනා වෙනවා, නැතිනම් අඬනවා, නැත්නම් හූල්ලනවා, නැත්නම් පුපුරනවා. ඉතින් ඒකත් අලුත් දෙයක්. ජීවිතේ පළවෙනි වතාවට තරහ ගත්තා වගේ, පළවෙනි වතාවට ශෝක කරනා වගේ, පළවෙනි වතාවට සතුටු වෙනා වගේ, මේ අවස්ථාවේදීත් අපි ලොකුවට ගන්නවා. ඇයි මෙහෙම වුනේ කියලා හිතනවා. අනේ මෙහෙම වුණු එක හොඳයි කියලා හිතනවා. ඉතින් ඒ අත්දැකීමත් විඳලා ඒකත් ඉවර වෙනවා. ඉතින් ආයෙත් දවසක ආයෙත් එහෙම වෙනවා. ඉතින් අපිට මතක නෑ මේ අපි අඬනවා නම් අඬන්නේ කීවෙනි වතාවටද කියලා ජීවිතේ. මතක නැහැනේ. කාටද මතක? මේ hina වෙන්නේ කීවෙනි වතාවටද කියන කාරණයක් අමතකයි. ඒ වගේම කෝපයක් ඇති වුනහම, සිතේ ගැටීමක්, නුදුස්නා බවක් ආවහම අපිට මතක් වෙනවද? ආ, මේ 1235 වෙනි වතාවට තමයි තරහාවේ, يعني මේ මාසය ඇතුළත, මේ ජීවිතේම නෙමෙයි මේ මාසය ඇතුළත. එහෙම මතක් වුණොත් බලන්න වෙන වෙනස. එහෙම මතක් වෙනවා නම් එතකොට ලොකු කම්පාවක් එනවනේ, සංවේගයක් එනවනේ. දැන් මේ අමතක වීම කියන කාරණය සබාදහම පවත්වගෙන යන්නේ, කියන්නේ අපිට වහලා වහලා යන්නේ, අපිවම අපිට වහනවා. අපිම අත්දකින දේ, අපිම විඳින දේ, අපිම කියන කරන දේ අපිටම වහනවා. අමතක කළා දාන, වහගෙන 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 යනවා. මේ වහගෙන 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 යනකොට මේ නෑ ඉඩක් සංවේගයක් එන්න, නෑ ඉඩක් කම්පාවක් ඇති වෙන්න. ආවර්ජනයෙන් පේනවා මේ හැම දෙයකම තියෙන්නේ චක්‍රාකාර පැවැත්මක්, වක්‍රාකාර පැවැත්මක්. මේ එකම රවුමේ තමා නැවත 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 යන්නේ. කීවාරයක් ගියාද? කීවාරයක් මේ එකම රවුම වටේ අපි හිනා වෙවි අඬ අඬ බයටපත් වෙලා තැති ගැනීමින් සැලෙමින් ගියාද? ඒ කාරණේ මතක් වෙනකොට, ඒ කාරණේ ආවර්ජණයෙන් ස්මතු වෙලා එනකොට, අන්න එතනදී ඇතිවෙනවා එක්තරා විදිහක කලකිරීමක්. ඒ කලකිරීම එන්නේ තමන් ගැනවත්, තව කෙනෙකු ගැනවත් නෙවෙයි, මේ යන ගමන ගැන ලොකු කලකිරීමක් එනවා. ඒට තමා නිබ්බිදා කියා කියන්නේ. කලකිරීම කියන්නේ මේ කෙනෙක් ගැන, දෙයක් ගැන, ජීවිතය ගැන ඇතිවෙන එපාවීමට නොවේයි. දැන් ජීවිතේ නසා ගැනීම කලකිරීමට කරන දෙයක් කියනවා. ඒ කලකිරීම වෙන්න පුළුවන්. හැබැයි ඒ නෙමෙයි නිබ්බිදා කියන්නේ. දහමේ කලකිරීම කියන්නේ ඒට නෙවෙයි. දහමේදී මරණය ගැනත් කලකිරීමක් එනවා. ජීවිතය ගැන විතරක් නෙමෙයි, මරණය ගැනත්. කියන්නේ ආ එක වතාවක් නෙමෙයි මැරෙන්නේ. මේ මැරෙන්නේ කීවෙනි වතාවටද? එතකොට මේ කීවෙනි වතාවට හරිය අපිට මිලියන් 3කට 4කට කෝටි ගාණක් වාර ගාණක් කියලා. හැබැයි ඒ අන්තිම වතාවත් නෙමෙයි, ආයෙත් මැරෙන්න වෙනවා, ආයෙත් මැරෙන්න වෙනවා. එතකොට මේ සියල්ල පිළිබඳව ඇති වෙන හැඟීමට තමයි කලකිරීම කියන්නේ. මේක ඉවරයක් නැද්ද? ඒ හැඟීමත් එක්ක යන අත්වල බඳගත් ඊළඟ හැඟීම තමයි එහෙනම් මේ අයින් වෙන්න ඕනේ. අයින් වෙන්න ඇති වෙනවා වේගයක්, ගැම්මක් එනවා. එහෙනම් මේ රවුමෙන් පිටපයින්න ඕනේ, මේ චක්‍රයෙන් එළියට යන්න ඕනේ කියලා. ඒ ගැම්ම නැත්තම් එළියට යන්න බෑ. ඒ ගැම්මක් ඕනේ. ඒ ගැම්මට තමයි සංවේගය කියන්නේ, වේගයක්. දැන් කෙනෙකුට බනින්නත් වේගයක් තියෙන්න ඕනේ, ගහන්නත් වේගයක් තියෙන්න ඕනේ. ඕනෑම දෙයකට වේගයක් ඉන්නේ. හැබැයි ඒ වේග පොඩි. කෙනෙක් එක ගහගන්න බැන ගන්න එන වේගය, යුද්ධ කරන්න එන වේගය, ඒ වේග පුංචි වේග. ඒ ඔක්කොම වේග උදව් වෙන්නේ අවසාන වශයෙන් මේ චක්‍රය ඇතුළෙම දුවන්න. දැන් ඇතුළෙ දුවන්න ලොකු වේගයක් ඕනේ නැහැ. රවුමට කැරකිලා 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 අතහැරියත් ආයේ රවුම ඇතුළෙම තමයි කැරක් කැරක ඉන්නේ. ලොකු වේගයක් ඕනේ නැහැ. වේගයක් අවශ්‍ය වෙන්නේ මේ රවුමෙන් පිටපයින්න, මේ ක්‍රමවේදයෙන් එළියට එන්න, පද්ධතියෙන් විසිවෙන්න තමා වේගයක් ඕනේ. තමා තුළ තිබෙන සකලවිධ වූ වේගයන් එක මිටකට ගැනීම තමා සංවේගය කියන්නේ. එකතු කරලා ගන්නවා සියලුම වේගයන්. ඒ එන්නේ අර කලකිරීමත් එක්ක. සංවේගය තමයි මේ ගමනට ඉන්ධන වෙන්නේ. සංවේගය නැතිව භාවනා කරන්න පුළුවන්, සිල් රකින්නත් පුළුවන්, දන් දෙන්නත් පුළුවන්. ඒවට සංවේගයක් අවශ්‍ය නැහැ. සිල් රකින්න සංවේගයක් ඕනේ නැහැ. දන් දෙන්නත් සංවේගය අවශ්‍ය නැහැ. හුස්ම දිහා බලන් ඉන්නත් සංවේගයක් අවශ්‍ය නැහැ. සංවේගය අවශ්‍ය වෙන්නේ මේ චක්‍රයෙන් එළියට එන්න. දන් දෙදී මේ රවුම ඇතුළෙම යන්න පුළුවන්. සිල් රැක රැකත් අපිට මේ රවුම ඇතුළෙම යන්න පුළුවන්. කිසියම් භාවනා ක්‍රමයක් ප්‍රගුණ කරමිනුත් සැහැල්ලුවෙන් මේ රවුමේ කරකැවි කරකැවි ඉන්න පුළුවන්. හැබැයි එළියට යන්න තමයි සංවේගය ඕනේ. ඔතුමා ඒ ඉස්මතු කරන කාරණය නිකල් කර බලන විට පේනවා මේ අප කොපමණ අපේම චින්තනයේ සිරකරුවන්ද කියන කාරණය. කවුරුවත් කැමති නැහැ කාගේවත් සිරකරුවෙකු සිරකාරියක් වෙන්න. කැමැත්තෙන් හිර වෙන්න කැමති නැහැ. ඒ නිසා තමයි හැමදෙනාම ලොකු සටනක ඉන්නේ. ලොකු සටනක ඉන්නේ හැමෝම. පුංචිම ළමයෙකුගේ පටන් සටනක සිටිනවා නිදහස වෙනුවෙන්. පුංචිම ළමයෙක් වුණත් නිදහස වෙනුවෙන් සටන් කරනවා. ඒ ළමයාට තේරෙන නිදහස, ළමයාට හිතෙන දේ කරන්න, තියෙන නිදහස එය තව කෙනෙකු නිසා බෑයි කියලා දරුවට තේරෙනකොට ඊට විරුද්ධව දරුවා සටන් කරනවා. අඬලා කෑ ගහලා නොකා නොබී ඉඳලා සටන් කරනවා. එහෙම අඬන විට සමහර විට කෙනෙක්ගේ හිත උණු වෙලා ඒ දරුවට ඕන දේ කරන්න දෙන්න පුළුවන්. කන්න ඕන දේ කන්න දෙන්න පුළුවන්. යන්න ඕනේ තැන යන්න දෙන්න පුළුවන්. ඉතින් ඒතකොට දරුවා හිතනවා අඬලා පුළුවන් නිදහස දිනා ගන්න. ඉතින් අඬලා බැරි වෙනකොට නොකා නොබී ඉන්න උපවාස කරන. උපවාස කරලා පුළුවන් නිදහස දිනා ගන්න. මේ සමහරට ඒත් හරියනවා. එහෙම වේලක් දෙකක් නොකා ඉන්නකොට අම්මා කෙනෙක්ගේ හිත උණු වෙලා තාත්තා කෙනෙක්ගේ හිත උණු වෙලා අර බෑයි කියු දේ හා කියනවා. පාසල් ගියාමත් සටන් කරනවා ගුරුවරුන්ට විරුද්ධව. මේ ගුරුවරුන් නිසා නිදහස නැති වෙනවා. ඊළඟට සමාජයට ගියාම එතන ඉන්න බලාධිකාරීන් එක්ක, විවාහ වුණාම ඒ සහකරුවා සහකාරිය එක්ක. දැන් මේ ජීවිතේ පුරාම මහා සංග්‍රාමයක ඉන්නේ තමන්ගේ නිදහස දිනා ගන්න. ඊළඟට දරුවෝ හැදුවාම ඒ දරුවෝ නිසා දෙමව්පියන්ගේ නිදහස නැති වෙනවා කියලා දරුවන් එක්ක සටනක ඉන්නවා. දැන් මේ විදිහට මේ අපි හිතනවා අපේ නිදහස නැත්තේ තව කෙනෙක් නිසා. තව කෙනෙක් නිසා අපේ නිදහස අපිට අහිමි වෙලා අපි හිරකරුවෙක් වෙලා. දැන් ඒ නිදහස් වෙන්න, ඒ නිදහස අපි හොයන නිදහස අපි ගන්න, අපි කරන්නේ ඒ තැනැත්තට විරුද්ධව සටන් කරන. එක්ක ඉල්ලනවා මේ අයිතිවාසිකම් දෙන්න මට. ඉල්ලනවා, බැගපත් වෙනවා, යාඥා කරනවා. එහෙම හොඳින් ගන්න බලනවා, තදින් ඉඳලා ගන්න බලනවා, සටන් කරලා බලනවා. ඒ හැම විදියටම බලනවා නිදහස දිනා ගන්න. හැබැයි අපි නිදහස කියන්නේ බොහොම පුංචි දෙයකට. ඒ පුංචි නිදහස වෙනුවෙන් හරි අපි සටන් කරනවා. ලෝකයක් එක්කම සටන් කරන්න කැමති නිදහස වෙනුවෙන්. මේ ලෝකේ හැම සටනක්ම ලෝක යුද්ධ පවා ඇති වෙලා තියෙන්නේ නිදහස වෙනුවෙන්. තමන්ගේ නිදහස වෙන රටක් අහිමි කරා කියලා ඒ රටත් එක්ක යුද්ධ කරනවා. දැන් මේ භාවනාවේදී මතුවෙන කාරණේ තමයි අපේ නිදහස ඇත්තටම මේ අපිමයි අහිමි කරගෙන තියෙන්නේ. කවුරුවත් නොවේ, කාටවත් ගන්නත් බැරි, දෙන්නත් බැරි අනන්ත වූ නිදහසක් තිබෙනවා. හැබැයි මේ නිදහස ඒ දොරගුළුලාගෙන ඉන්නේ අපිමයි. පීම අපේ පටු ආකල්පවල චින්තනයේක පුංචි දැතිරෝධයක් වෙලා ඒ යන්ත්‍රය යන යන තැන අපිත් යනවා. මේ පැත්තට කරකිනවා, මේ පැත්තට කරකිනවා. ලොකු ඔර්ලෝසුක අපිම පණ ගන්නන වයින් කරන ඔර්ලෝසුක අපිම බට්ටෙක් වෙලා පුංචි පරාසයක එකම මානයක එහාට මෙහාට යනවා. අලුත් ගමනක් නෑ බට්ටෙකුට. පටන් ගත්ත දවසේ ඉඳලා කවදා හරි බට්ටා ගැලවිලා දිරලා ඇදගෙන වැටෙනකල් ඒ පාරෙමයි හාටයි මෙහාටයි යන්නේ. දැන් අපිත් ඒ වගේ අතීතයට යනවා. ලොකු ශක්තියකින් බලාපොරොත්තු තියාගෙන මතක ඔස්සේ යනවා. ඉතින් ටිකක් ඒ ගමනේ යනකොට අපිට ඉවර කරන්න ලැබෙන්නේ නැහැ. මේ පැත්තට එක්ක යනවා අනාගතයට බලාපොරොත්තු එක්ක ප්‍රාර්ථනා සැලසුම් සමග. ඉතින් ඒව ඇතුලේ ජීවත් වෙන්නත් බෑ. අපහුවෙන මේ හැම දෙයක්ම අස්ථායි. අතීතය කියන්නේ අස්ථායීතයක්, අස්ථාවර දෙයක්. අනාගතයත් අස්ථාවරයි. ඇත්තටම නැති දෙයක්. අතීතය කියලා දෙයක්වත් ඇත්තටම නැහැ. අනාගතය කියලා දෙයක්වත් ඇත්තටම නැහැ. සැබවින්ම නැහැ. සිවිල්ලක් විදිහට මනසේ පවතින දෙකක් මිස අතීතය සහ අනාගතය කියන්නේ සැබවින්ම යථාර්ථයේ සැබෑ ලෝකේ තියෙන දේවල් දෙකකට නෙවෙයි. ඒවා සිතිවිලි විදිහට මනසේ තියෙන. අතීතයත් සිතිවිල්ලක් විදිහට මනසේ, අනාගතයත් සිතිවිල්ලක් විදිහට. හෙට කියන එක අපි ලොකු ඇත්තක් විදිහට ගන්නවා. හෙට තියෙන බව ඔප්පු කරන්න කියලා කියොත් කොහොමද ඔප්පු කරන්නේ හෙටක් තියෙනවා කියලා? අපි මොනවද තියෙන සාක්ෂි අපිට ඔප්පු කරන්න? විශ්වාසයක් පමණයි. වෙන මොනවද අපිට තියෙන විශ්වාසයක් තියෙනවා හිට කියලා දවසක් එයි. ඒ විශ්වාසයත් අපේ හිතේ තියෙන විශ්වාසයක්. ඊයේ දවසත් තිබුණ මතකයක් විතරයි. ඊයේ මතකයක් පමණයි හිට විශ්වාසයක් පමණයි. එතර අපි ජීවත් වෙන්නේ මේ මතකයක් සහ විශ්වාසයක් ඇතුලේ. ඒ තමයි අපේ ජීවිතේ. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මතකයක් තුලත් විශ්වාසයක් ඇතුලෙත් පිනුම් ගහන එක. පිනුම් ගහන්න බැරි තැනක අපි පිනුම් ගහනවා. ජීවත් වෙන්න බැරි තැනක අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. ගොඩනගන්න බැරි නායයන අස්ථාවර පොළවක අපි මහා මන්දිරයක් ගොඩනගන්න හදනවා. මේ ටිකක් හදන් යනකොට ඒ ගිලා බහිනවා. ආයෙත් ගිලා බහිනවා. ආයෙත් ගිලා බහිනවා. කාලය කියන මිත්‍යාවට ඒ වචනයට අපි ලොකු වටිනාකමක් දී තිබෙනවා. නැති වටිනාකමක්. ඇත්තට මෙහෙම වටිනාකමක් නැහැ. කියන කාලේ රන්හා සමානයි කියන එක වෙනම කතාවක්. ඒ කාලේ රන්හා සමානයි කියන්නේ ඔය අතීත අනාගත කාලයට නෙමෙයි මේ මොහොතට. මේ මොහොත කියන එක රන්හා සමානයි. ඒතර මේ මොහොත අත්හැරියොත් මේ මොහොත මගහැරියොත් අපිට රන් වලටත් වැඩිය වටිනා දෙයක් අහිමි වෙනවා. ඒ අර්ථයෙන්. දැන් මේ සීත කාලයේ කියනවා. සීත කාලය. දැන් එහෙම කිව්වහම අපි හිතන හැම එකක් තියෙනවා. සීත කාලය කියලා දෙයක් තියෙනවා. මේ වස්සානේ වහින කාලේ කිව්වහම එහෙම එකක් තියෙනවා. මේ උෂ්ණ කාලය. මේ මල් පිපෙන කාලය. මේ ගෙඩි හැදෙන කාලය. දැන් එහෙම මේ පායන කාලේ. එහෙම තියෙනවද ඇත්තටම? පායනවා කියන එක තියෙනවා. මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා, සීතලයි, වහිනවා. එහෙම තියෙනවා. හැබැයි කාලය කිව්වහම මේ කාලය වහිනවා. වහින කාලේ, පායන කාලේ. එතකොට අපි හිතනවා මේ වහින එකයි කාලයයි ඒ දෙකක් තියෙනවා වෙන වෙනම. මේක වචනයක් විතරයි. කාලය කියන්නේ වචනයක් විතරයි. වහිනවා, පායනවා, සීතලයි, රස්නේයි, මල් පිපෙනවා, පරවෙනවා, ගෙඩි හැදෙනවා, කොළ වැටෙනවා, දලුලනෝ. මේ සිදුවීම් වෙනවා මිසක් වෙනම කාලයක් කියලා පෙන්වන්න දෙයක් නැහැ. ඒතර පෙන්වන්න බැරි අත්දකින්නෙත් නැති දැන් කාලය කියන එක අපි අත්දකින්නවද? හොඳට බලන්න. අපි අත්දකින්න දේවල් තියෙනවනේ. අපි මොනවද ඇස් දෙකෙන් අත්දකින්නවා? පාට වර්ණ අත්දකින්නවා. දැන් මේක සුදු පාටයි, රතු පාටයි. ඊළඟට හැඩ අත්දකින්නවා. හැඩ හතරැස්, රවුම්, දිගටි, හීනි, මහත, ඈත, ළඟ අත්දකින්නවා. ඇස් දෙකෙන් අත්දකින්න ටිකනේ ඔය. දවින් පිට මොනවත් අපි ඇස් දෙකෙන් අත්දකින්නවද? කල්පනා කරන්න. ඇස් දෙකෙන් අපි මොන වගේ ලෝකයක්ද අත්දකින්නේ? අපේ අත්දැකීම් මොනවද? ඇස් දෙකත් එක්ක වර්ණ සහ හැඩ. ඉතින් අවසාන වශයෙන් හැඩේ කියන්නේත් වර්ණයක්ම තමයි. වර්ණ නැති තැනක හැඩයක් ගැන කතා කරන්න බෑ අපිට. කොහොම හරි ඔය එක්ක වර්ණ හැඩ, එහෙම නැත්නම් වර්ණ විතරයි අපි ඇස් දෙකෙන් අත්දකින්නේ. පාට විතරයි. ඉන් පිට දෙයක් නැහැ. ඉතින් කන් දෙකෙන් මොනවද අත්දකින්නේ? ශබ්දනේ, ශබ්දනේ. වෙන යමක් කන් දෙකට අත්දකින්න බැ. නිශ්ශබ්දතාවයේ පුළුවන්. නිශ්ශබ්දතාවය කියන්නේ හඬක්. ඒ එපමණයි කන් දෙකට අත්දකින්න පුළුවන්. මේ විදියට බලන්න. නාසයට, දිවට, සමට. දැන් ওই එකකටවත් කාලය කියන දේ අත්දකින්න ලැබෙනවද? හැට පුළුවන්ද කාලය අත්දකින්න? කනට පුළුවන්ද? දිවෙන් අපි අත්දකින්නවද? මේ එකකින්වත් කාලය අත්දකින්නේ නැහැ. කාලය කියන කාරණය දැනෙන්නේ වෙනම විදිහකට. ඒ කාලය නෙමෙයි දැනෙන්නේ අපිට. ඒක ශරීරයේ පැත්තෙන් වේදනාවකින් අපි සිටින විට අසනීපකින් අමාරුවකින් ඉසේරදයකින් දතේ අමාරුවකින් සිටින විට ඒක ඉවර වෙන්නේ නැහැ. දැන් ඉවර වෙන්නේ නැහැ නේ ලේසි. ඉවර වෙන්නේ නැත්තම් ඔන්න අපිට තේරෙනවා වෙලාව හරි හිමීට යනවා වගේ. අනේ එතනදි කාලය කියන යමක් හිමීට තමයි ගත වෙන්නේ කියලා දැනෙනවා. අපි වේදනාවෙන් ඉන්න විට කායික විතරක් නෙමෙයි මානසික අසතුටින් සිටින විට, දොම්නසින් ඉන්න විට, විෂාදයෙන් ඉන්න විට දැනෙනවා මේ කාලය කියයි මේක යන්නේ නැහැ. හරි හිමීට, බොහොම හිමීට, දවස යන්නේ හරි හිමීට. පැය ගත වෙන්න දවසක් විතර යනවා. අපි ඔරලෝසුව බලනවා. දෙකයි වෙලාව. ඉතින් ආපහු සෑහෙන වෙලාවකට පස්සේ බලනකොට දැන් හතර විතර වෙලා ඇති නෑ. තාම දෙකයි පහයි. දෙකයි දහයයි. දැන් අන්න එතකොට අපි කියනවා කාලය. මේක හිමීට යන්නේ. ඊළඟට අපි සැපෙන් ඉන්න විට, සතුටින් ඉන්න විට ඒ විරුද්ධ පැත්ත. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට දවස ඉවරයි. වරුව ඉවරයි. පැය ඉවරයි. එතන බොහොම ඉක්මනට වෙලාව ගිහිල්ලා කාලය ගත වුණා. එතන ওই කාලය නෙමෙයි අපිට දැනෙන්නේ. ওই අවස්ථා දෙකේම දැනෙන්නේ ඇලීමයි ගැටීමයි, ලෝභයයි ද්වේෂයයි අපිට ওই දැනෙන්නේ. එතන අපි යමක් යම් අත්දැකීමකට කැමති නම් ඒ අත්දැකීම අපි තියාගන්න හදනකොට අපිට නැති වෙනවා. බොහොම ඉක්මනට නැති වෙනවා. බොහොම ඉක්මනට සැප නැති වෙන්නේ සැප දිගටම තියාගන්න හදන මනසට. මේ අනිත්‍යයි. වෙනස් වෙනවා. හැබැයි තියාගන්න හදන මනසට දැනෙනවා තමන් තියාගන්න හදන සැප ඉක්මනට තමන්ට අහිමි වෙන බව. කිසියම් මනසක් කිසියම් වූ සුවදායක වින්දනයක්, මොනම ආකාරයේ වූ සුවදායක වින්දනයක් දිගටම තියාගන්න උත්සාහ කරනවද, ඒ මනසට ඒ සුවදායි වින්දනය ඉක්මනටම දුරස් වෙනවා කියලා දැනෙනවා. ඒ වගේම කිසියම් වූ වින්දනයකට මනස අකමැතිද, එයින් ඉවත් වෙන්න මනස හදනවද, ඒ වේදනාව ඉවත් කරගන්න මනස උත්සාහ කරනවද, ඒ වේදනාව වැඩි කාලයක් තමන් එක්ක ඉන්න බවක් ඒ ගැටෙන මනසට දැනෙනවා. මේ ඇලීමේ සහ ගැටීමේ විකාශනයන් ප්‍රකාශනයන් දෙකක් මිස කාලය කියලා දෙයක් අපිට දැනෙන්නේ නැහැ. අතර ඔය ඇලීම ගැටීම දෙකෙන් මොහොතකට අපි ඉවත් වුණොත් මේ මොහොතේ සිදුවන දේ තිබුණත් එකයි නැතත් එකයි. ඒක අයින් කරන්න හදිස්සියකුත් නැහැ, තියාගන්න ඕනෙකමකුත් නැහැ. මොනවා හරි ඇහෙන සද්දයක් හරි පේන දෙයක් හරි ඇඟට දැනෙන දෙයක් මොනම දෙයක් හෝ ඒ පිළිබඳව නිරපේක්ෂක බවක් තියෙන, අපේක්ෂා සහගත බවක් නැහැ. ඒතර අපේක්ෂා දෙක නෙන්නේ සාමාන්‍ය එක්ක තියාගන්න එක්ක නැති කරන්න. මේ දෙකෙන්ම අපි නිදහස් නම් අපිට පුළුවන් නම් මේ මොහොතේ ඉන්න නිරපේක්ෂකව. නැ මේ මොහොතේ කාලය දැනෙන්නේ නැහැ. හිමීට යනවද වේගෙන් යනවද ඒ දෙකෙම අවලංගු ප්‍රශ්න දෙකක්, අවලංගු ප්‍රකාශ දෙකක්. නිරපේක්ෂව ඉන්න පුළුවන්. හැබැයි එහෙම ඉන්නේ නැති නිසා අපි හැම විටම සාපේක්ෂව ඉන්න නිසා අපිට දැනෙනවා මේ පැවැත්ම කියන කාරණය. පැවැත්ම දැනෙනවා. ඉතින් හිමීට හෝ වේගෙන් හෝ අපිට දැනෙන්නේ පැවැත්මේ. අපි සාපේක්ෂව හිතන තුරු, සාපේක්ෂව දකින තුරු, සාපේක්ෂව ප්‍රතික්‍රියා දක්වන තුරු අපි ඉන්නේ පැවැත්මේ කොටසක් වෙලා. ඒතර පැවැත්ම විශාල දෙයක්. අපි ඒකේ පුංචි ප්‍රතිරෝධයක් වෙලා අපිත් ඉතින් පවතිනවා. ඊකට අපිට කාලය දැනෙන කාරණා දෙකක් තමයි මේ. ඔව්, නින්ද. ඔව්, නිදාගන්න ඕනේ නම්, නිදාගන්න අවශ්‍ය නම් නිින්ද යන්නේ නැත්තම් එළිවෙන්න සෑහෙන දවස් ගාණක් යනවා. ඔව්. සුවඳ ඉන්නවා එක්කෝ රාත්‍රියේ වගේ දැනෙනවා. ඔව් දැනෙනවා. ඉතින් වෙලාව බලනකොට 5යි එතකොට. මොකද වුනේ කියලා බලනවානේ. ඒක තමයි ඇත්ත. අපි සැපෙන් ඉන්නකොටත් නෙමෙයි ඒ ඉන්න සැපට අපි ඇලිලා නම් ඉන්නේ. ඒ සැප අපි තියාගන්න හදනවා නම් යන්න නොදී ඉක්මනටම සැප නැති වෙනා වගේ අපිට දැනෙනවා. බොහොම ඉක්මනට සැප අහිමි වුණා. ඒ වගේම අපි දුකෙන් වේදනාවක් නැති කරන්න හදනවා නම් එතකොටත් ඒ වේදනාව වැඩි වෙලාවක් තියෙනා වගේ දැනෙනවා. මේ දෙකම දැනීම් දෙකක්, සාපේක්ෂ දැනීම් දෙකක්. ඒතර කාලය කියන දේ අපේ ඇලීම් ගැටීම් දෙකට සාපේක්ෂයි. දැන් ඔබතුමිය කියු කාරණේ නිදාගන්න අවශ්‍යයි. නමුත් මොනම හේතුවක් නිසා හෝ නිින්දයක් නැත්තම්, ඉතින් අසනීපයක් නිසා හරි මානසික ගැටලුවක් නිසා හරි දිගයි වෙලාව බලනවා වෙලාව නැවතිලාද කියලා හිතනවා. ඒක හරි දිගයි. ඒ වගේම අවදියෙන් ඉන්න නම් අපිට ඕනේ, හැරගෙන නම් ඉන්න ඕනේ, අපි සන්තෝෂයෙන් නම් ඉන්නේ. එතකොට බොහොම ඉක්මනට දවස එළි වෙලා යනවා රාත්‍රිය. ඉතින් පේන්නේ මේක මේ අපේ සාපේක්ෂ චින්තනයේට දැනෙන දෙයක් තමයි කාලය කියන්නේ. ওই සාපේක්ෂ චින්තනයෙන් අපිට පුළුවන් නම් මොහොතකට අයින් වෙන්න. ඒතර ওই දෙකම දැනෙන්නේ නැහැ. හිමීටද කාලය යන්නේ, වේගෙන්ද යන්නේ කියන එක දැනෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි, ඊළඟ යුගලයේ තමයි දෙක වෙලාවේ අපි වැඩ ගොඩක් කරගන්න හදනවා නම්, එහෙම මනසකින් නම් අපි ඉන්නේ මේකත් කරන්න ඕනේ අරකත් කරන්න ඕනේ, එතකොටත් ඔන්න කාලය හරි වේගෙන් යනවා. වෙලාව මදි. එතකොට මදි කියන තැන තමයි අපි ඉන්නේ. මේ ආතතියෙන් ඉන්න විට ඒ වැඩෙත් කරන්න ඕනේ, මේ වැඩෙත් කරන්න ඕනේ, අර කියවන්නත් ඕනේ, මේකට උත්තර දෙන්නත් ඕනේ. එහෙම බලන්න එතකොටත් කාලය හරි වේගෙන් යනවා. මදි, වෙලාව මදි, දවස මදි, මාසෙ මදි, අවුරුද්ද මදි, ජීවිතේ මදි කියන තැන තමයි ඉන්නේ. ඒ වගේම කරන්න දෙයක් නැති වෙලාවට, මොනම දෙයක්වත් කරන්න නැත්නම් එතකොට මොකද්ද දැනෙන්නේ? ඔව්, හරි හිමීටනේ, හරි හිමීට. දවස ගෙවෙන්නේ නැහැ, උදේ වරුව, තාම උදේ. එහෙම තමයි දැනෙන්නේ. එතකොට ආයේ සාපේක්ෂයි. ආතතියෙන් ඉන්න කෙනාට ඉන්නේ වෙලාවට, කාලයට පිටුපසින් එයා ඉන්නේ. කාලේ ඉස්සරහට දුවලා උරලෝසවත් වේගින් යනවා. දවස්, මාස, කැලෙන්ඩර්, දින, දර්ශන මේවත් ඉරීරී යනවා. Taman ඉන්නේ පිටුපසින්. ඒ වගේම මේ මුකුත් කරන්න නැති කෙනෙක් ගත්තොත් ඒ කිසිම දෙයක් ගැන උනන්දුවක් නැහැ. එපා වෙලා ඉන්නේ, කලකිරිලා ඉන්නේ. ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම මේ පරිදිලා ඉන්නේ, විශ්වාසයක් නැහැ මොනම දෙයක් ගැනවත්. අපි කියන්නේ විෂාදයටපත් වෙලා කියලා, ડિප්‍රෙස් වෙලා කියලා. අන්න එහෙම කෙනෙක් ගත්තාම එයාට මහා දිග කාලයක් තියෙනවා එයා ඉස්සරහා. දිග කාලයක් ඒකේ කරගන්න දෙයක් නැති. ඒක දුකක්. එයා ලොකු දුකක් විඳිනවා කාලය වැඩි නිසා. අර ආතතියෙන් ඉන්න කෙනත් ලොකු දුකක් විඳිනවා කාලය මදි නිසා. ඉතින් ආයෙත් පේන දෙයක් තමයි කාලය කියන්නේ, සාපේක්ෂ දෙයක් අපේ සිතිවිලි වලට, අපේ හැඟීම් වලට. මේ කාරණේ අපි තේරුම් නොගැනීම නිසා මේ පැවැත්මට අපි එකතු වෙලා ඉන්නවා. මේ කාලය තමයි පැවැත්මේ මූලික සාධකේ, කාලය. ඒ කාලය හරහා තමයි අපි පැවැත්මට එකතු වෙන්නේ. මම තමන් පිළිබඳව, දැන් මම, තමන්, අපි කවුද කියන එක අතීතයේ සාක්ෂි දෙන්නේ, වැඩිම සාක්ෂි දෙකරු තමයි අතීතේ. වැඩිම සාක්ෂි සපයන්නේ අතීතෙන්. මම මෙහෙම කරා, රෙහෙම කරා, මෙහෙ ගියා, රෙහෙ ගියා, මේ දේ ඉගෙන ගත්තා, අර දේ ඉගෙන ගත්තා. දැන් මේ මම කියන දේ ඔප්පු කරන්න ඔප්පු කරන්න, මමව ඔප්පු කරන්න, පැවැත්ම ඔප්පු කරන්න, සංසාරයේ සනාත කරන්න අපිට සාක්ෂි ඕනේ. මේ සාක්ෂි නැති වෙච්ච ගමන් පැවැත්ම කඩාගෙන වැටෙනවා. එතකොට පැවැත්ම ඔප්පු කරන්න ප්‍රබලම සාක්ෂිය දෙන්නේ අතීතයෙන්. අතීතේ නොනැවතීම එකින් එක සාක්ෂි දෙනවා මේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන්නේ. මේ ස්ථිර පැවැත්මක් තියෙනවා. ඊයේත් මං හිටියා, පෙරේදත් හිටියා, ගිය සතියෙත් හිටියා, ගිය අවුරුද්දෙත් හිටියා, අදත් ඉන්නවා කියලා මේ ටික ඔක්කොම තහවුරු කරන්න අතීතයේ තමයි සාක්ෂි දෙන්නේ. ඉතින් ඊළඟට අනාගතයේ පැත්තෙන් එහෙම ලොකු සාක්ෂියක් දෙන්න බෑ. හැබැයි එයා කියනවා, ඔය මෙයා කරන්න මේවා බලාපොරොත්තු වෙනවා, අර දේ බලාපොරොත්තු වෙනවා, අර යන්න බලාපොරොත්තු වෙනවා, මෙහෙම කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ දෙන්නා තමා මේ මම කියන කෙනාට හිටගන්න බොරු කකුල් දෙකක් වෙලා තියෙන්නේ. මේ මම හිටගෙන ඉන්නේ, මම කියන දෙය හිටගෙන ඉන්නේ අතීතයේ සහ අනාගතයේ කියන බොරු කකුල් දෙක උඩ. එක් බොරු කකුල් දෙක අතෑරිය ගමන් ඒ පැවැත්ම නවතිනවා. පැවැත්ම නිරෝධයටපත් වෙනවා. ඒ බොරු කකුල් දෙකේ නෑනේ. එතකොට අදගෙන වැටෙනවා. එතන නෑ. ඒත් තියෙන්නේ මේ මොහොත පමණයි. මේ මොහොත පමණයි. එතන මේ මොහොතට සාක්ෂිය අවශ්‍ය නෑ. මේ මොහොතම තමයි සාක්ෂිය. හිටියද, ඉන්නවද, සිටිනු ලබනවද, ඒ ප්‍රශ්නේ ඉන්නේ නෑ. මම මෙච්චර කල් දුක් විඳ, තව කොච්චර කල් දුක් විඳින්ද වෙයිද? ඒ දෙකම එන්නේ ඔය අතීත අනාගත කතන්දරයට එකතු වුණාම. හැබැයි ඒක අතෑරිය ගමන් මේ මොහොත තමයි. මේ මොහොත එක්ක කායික වශයෙන් හොඳයි, එක්ක නරකයි, සැපයි දුකයි, එච්චරයි. ඔබතුමා ඒ විමසන කාරණය මේ මොහොතේ සිටීම පමණක් ප්‍රමාණවත්ද? මේ වහල් බවින් නිදහස් වෙන්න අර මුලින් කිව්ව කාරණේ වැදගත්. මේ සැපක් තියාගන්න, සදහටම තියාගන්න, නවත්තා ගන්න, රඳව ගන්න තියෙන අපේක්ෂාවයි අමිහිරි අත්දැකීමකින් පුළුවන් ඉක්මනට නිදහස් වෙන්න, ඒ අමිහිරි අත්දැකීම පුළුවන් ඉක්මනට පළවා හරින්න තියෙන අපේක්ෂාවයි, මේ අපේක්ෂා දෙක අතාරින්න ඕනේ. අපේක්ෂා දෙක තමයි අපේ යදම්, මේ අපේ ආධ්‍යාත්මික වහල්භාවයේ යදම් දෙක තමයි, කියන්නේ විලංගු මාංච යුගලයේ තමයි මේ අපේක්ෂාවන් දෙක. දැන් සැප දුක කියන ඒවා ලෝක ස්වභාවයන්. අපේ ස්වභාවයන් නෙමෙයි, මගේ ස්වභාවය හරි තව කෙනෙක්ගේ ස්වභාවය හරි නෙවෙයි. ලෝක ධම්මතා, අටලෝ ධම කියලා නේවා, අපිට අයිති දෙය නෙමෙයි. ඉතින් මේ ලෝක ධම්මතා ලෝකේ සිටින ශරීර, මේ ශරීරේ ලෝකයට අයිති දෙයක්, මේ ලෝකේ හදපු දෙයක් ශරීරය කියන්නේ, භෞතික ශරීරය. එතරේ ඒ ලෝකයේ හැදු ලෝකයට අයිති ශරීරයට ලෝක ස්වභාවයන් බලපානවා. පිරිතරනේ ඕනම දෙයකට, මේ ගොඩ නැගිල්ලට, මේ මහ පොළොවට, ඇඳන් ඉන්න ඇඳුමට, යන්නේන වාහන, මේ හැම දෙයකටම ලෝක ස්වභාවය බලපානවා. මක් නිසාද? ඒව ලෝකයට අයිති ලෝකයේ හැදු දේවල්. මේ ලෝකයේ හැදු ලෝකයට අයිති දේවල් ලෝක ස්වභාවයන්ගෙන් නිදහස් වෙන්නේ නැහැනි. එහෙන් බලාපොරොත්තු වෙන එක මෝඩකම. එහෙම ලෝක ස්වභාවය ශරීරය හරහා ක්‍රියාත්මක වෙන විට සැප විදිහට හෝ දුක විදිහට ඒ ලෝක ස්වභාවයක් කියලා අඳුනා ගන්න පුළුවන් නම් මේ ලෝක ස්වභාවයක්. මේ ලෝක ස්වභාවය තමයි ශරීරය ඇතුලෙන් කතා කරන්නේ. ලෝක ස්වභාවය තමා මේ කතා කරන්නේ ශරීරය හරහා දුක විදිහට. මේ ලෝක ස්වභාවය පිළිගන්න පුළුවන් නම්, ලෝක ස්වභාවයට විරුද්ධ වෙන්න පුළුවන් නම්, ලෝක ස්වභාවයේ ඉදිරියේ ආතතියටපත් නොවි සහ විෂාදයටපත් නොවි ඉන්න පුළුවන් නම් හදිස්සි වෙන්නෙත් නැතුව උකටලී වෙන්නෙත් නැතුව ඉන්න පුළුවන් නම් ඒ මොහොතේ නිදහස් ඒ ලෝක ස්වභාවයට බෑ අපිට විලංගු දාන්න එහෙම নিরপেক্ষව ඉන්න පුළුවන් කෙනාව සිරකරුවෙක් කරගන්න සිරකාරියක් කරගන්න වහලෙක් කරගන්න මොනම ලෝක ස්වභාවයකටවත් බෑ හැබැයි ලෝක ස්වභාවය එනවා ඒ ලෝක ස්වභාවයේ මිනිස්සු හරහා කතා කරනවා සතුන් හරහා කතා කරනවා කාල ගුණය හරහා දේශ ගුණය හරහා ගහකොළ හරහා ශරීරය හරහා හැම දතක් කරාම හැම ඇඟේ හන්දියක් කරාම කතා කරනවා ලෝක ස්වභාවය. හැබැයි මේ ලෝක ස්වභාවය විදිහට ගන්න පුළුවන් නම් තමන්ගේ ස්වභාවයක් විදිහට මමත්වයෙන් ගන්න නැතුව, ඇයි මට මෙහෙම උනේ කියලා හිතන්නේ නැතුව, මටමයි මෙහෙම වෙන්නේ කියලා හිතන්නේත් නැතුව ලෝක ස්වභාවයක් විදිහට දකින්න පුළුවන් නම් සහ ලෝක ස්වභාවයේ ඉදිරියේ ලෝක ස්වභාවය අපිට ආමන්ත්‍රණය කරනකොට ආතතියටපත් වෙන්නෙත් නැතුව නිෂ්ක්‍රීය තත්ත්වයටපත් වෙන්නෙත් නැතුව ඉන්න පුළුවන් නම් මොනම ලෝක ස්වභාවයකටවත් බෑ එහෙම තැනත් එක්කුව සිරකරුවෙක් කරගන්න නිසා තමයි ඔය දහමේ මේ සම්තතිය කියන වචනේ පාවිච්චි වෙන්නේ සම්තතිය. සම්තතිය කියන්නේ මේ දැන් දන් වලක් වගේ සම්තතියක්. කක් ඇති වෙනවා ඒක නැති වෙනවා එහෙම නෙමෙයි මෙතන සම්තතියක්. සමූහයක සාමූහික සිදුවීමක් වගේ සම්තතිය කියන්නේ. දැන් චිත්ත සම්තතිය කියලා කියනවා. චිත්ත සම්තතිය කියවහම මේ ඒ වගේ. ඒ කියන්නේ ඇති වෙච්ච එක සම්පූර්ණයෙන් නැති වෙලා අලුත්ම එකක් ඇති වෙනවා කියන අදහස නෙමෙයි තියෙන්නේ. එහෙම කිව්වොත් ඒක වෙනම දෘෂ්ටියකට වැටෙන උච්ඡේද දෘෂ්ටියකට වගේ තිපිච් එක නැති වෙලා අලුත්ම දෙයක් ඇති වෙනවා කිව්වොත් ඒක ඒක වැරදි කියන එක ධර්මයේ කියන. ඔව්. 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 ඉස්සා තමයි මේ ඔය වෙනස් වීම කියන වචනේ තියෙන්නේ ඇතිවීම නැතිවීම කියන එකට වඩා වෙනස් වීම කියන වචනේ. ඒ පුනු තත්වයෙන් වෙනස් වූ තත්වයකට පත් වෙනවා. ඨිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායිති. සිටියා වූ ස්වභාවයෙන් අන්‍ය වූ ස්වභාවයකට පෙරලෙනවා. තිබිච්ච එක නැති වෙලා අලුත් එකක් ඇති වෙනව නෙවෙයි. එතකොට ඔබතුමිය ගත්ත උදාහරණේ ශබ්ද ගත්තාම අපි වෙන් කරලා ශබ්ද ගත්තොත් එහෙම මෙන්න කුරුල්ලෙක් කෑ ගහන්න පටන් ගත්තා මෙන්න ඒ කුරුල්ලා කෑ ගහලා ඉවරයි මෙන්න ත්‍රිවිලර් එකක් එනවා 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 ඒක දැන් ඇවිල්ලා ඉවරයි එතකොට එහෙම ගත්තාම ඕ එකක් අපිට ඇහෙනවා ඒක නැති වෙලා යනවා එකක් ඇහෙනවා නැති වෙනවා එතකොට හැබැයි ඕ ඕ අහන්න පුළුවන් එක ක්‍රමයක් තමයි නන්දිදී අහනවා ලේබල් කර කර මේ අහවල් දේ මේ අහවල් දේ. එතකොට ඒක අපි මනසේ වෙලාවේ කාර්ය බහුලයි. ତර මනස ඇහුම්කන් දෙන මනසක් නෙමේ දැන් ඒක මේ නන්දෙන මනසක්. ඇහුම්කන් දීමක් නැහැ එතන. ඒ ඇහෙන ඒ දේට මනස දන්නා නමක් දෙනවා. මනස හිතනවා මම දන්නවා මේක. මේ කුරුල්ලෙක් කියලා දන්නවා. ඒ නිසායි කුරුල්ලෙක් කියලා නම දෙනවා. ඒ සංඥා අතීතේ. ඒතර මනසේ ඉන්නේ අතීතේ. නන්දෙන මනස හැම විටම ජීවත් වෙන්නේ අතීතේ. හැබැයි ඇහෙන්නේ වර්තමානයේ. දැන් ඇහෙන්නේ නැහැ වර්තමානයේ ගොළු වෙලා, බීරි වෙලා. අතීතේ ඒ දෝංකාරයේ තමයි ඇහෙන්නේ. දැන් එතනින් ඔය ඒ නම දීම පැත්තකට තියලා ඒ නාමකරණේ ලේබල් කිරීම පැත්තකට කරලා පුළුවන් නම් අහගෙන ඉන්න අවධානයෙන් ඉන්න. ඉතින් එවිට මේ ඒ ඔය ශබ්ද සියලුම ශබ්ද එකට එකතු වෙච්ච ඒකීය හඬක් තමයි ඇහෙන්නේ. ඒක අඩු වැඩි වෙනවා. ඒකේ වෙනස්කම් වෙනවා. බෙතින් දිගටම සන්තතියක් විදිහට ඒක තමයි සන්තතිය කියන වචනේ තියෙන්නේ. මුලින් මිශ්‍ර වුණු අමුද්‍රව්‍ය ඉවත් වෙනවා, අලුතෙන් අමුද්‍රව්‍ය එකතු වෙනවා. ඒතර මේක සන්තතියක් විදිහේ අත්දැකීමක් තමයි ලැබෙන්නේ. හැම දෙයකම තියෙන්නේ මේ සන්තති ස්වභාවය තමයි. හරියට මේ ලණුවක් වගේ කොහොලණුවක් තියෙන. දැන් ඒ කොහොලණුව අපි හිතමු අඩි 100ක් දිග ලණුවක් ගත්තොත් අඩි 100ක් දිග කොහො කෙඳි නෑනේ කොහොමද? එහෙම තියෙන්න බෑ. ඒකට කොහො කෙඳක් අඟල් 5ක් 6ක් 7ක් 8ක් ඒ වගේ. එතකොට දැන් හැබැයි එක දිගට ලණුවක් තියෙනවා. ඒකෙන් වැඩ ගන්නත් පුළුවන් හයියයි. ඒ ඔක්කොම ඇත්ත. එතකොට මේ මුලම තියෙන කෙන්ද නෙමෙයි අග තියෙන්නේ. හොඳට බැලුවොත් මේ තැනින් තැන කෙඳි එකතු වෙලා ඒක තමයි සන්තතියක් කියන්නේ. මේකේ තියෙන ඇඹරීමක්. මේ සංසාරය කියන්නේ ඇඹරෙන දෙයක්. ඒතරේට අලුතෙන් එකතු කරගන්නවා, තියෙන දේ හැලෙනවා, ආය අලුතෙන් එකතු කරගන්න. ඒතර මේ එකතු වෙනවා අඹරනවා එකට. ඒ ඇඹරීම නිසා තමයි අපිට දැනෙන්නේ මේ ශක්තිමත්. මේ පැත්තෙන් බැලුවහම මුල පේන්නේ, අර පැත්තෙන් බැලුවහම අග පේන්නේත් නැහැ. ඒ හැම මුලක් ඒතර අපි දරා මහා දිග දෙයක්. දැන් මුලක් පේන්නේ නැත්නම් අගක් පේන්නේ නැත්නම් ඒ මහා දිග දෙයක් විදිහට තමයි හිතෙන්නේ. දැන් එහෙම චිත්‍රයක් තමයි සංසාරේ අපිට පෙන්වන්නේ මේ සන්තති ඇඹරීම නිසා. හොඳට ඒකේ තමයි විශ්ලේෂණය කරලා බලන්න, විපස්සනාවෙන් බලන්න කියන්නේ. බැලුවහම පේනව නෑ මෙතන මේ පුංචි කෑලි ටිකක් එකට ඇඹරෙනවා. දිගටම ඇඹරෙනවා. මේ මොහොතෙත් ඇඹරෙනවා. මේකට තමයි පටිච්ච සමුප්පාදි කියන්නේ. පටිච්ච සමුප්පාදි කියන්නේ ඇඹරෙනවා කියන එක. එකක් නිසා තව එකක් ඇඹරෙනවා. ඒක නිසා තවත් එකක් ඇඹරෙනවා. ඒත් පමණයි මේ සන්තති ස්වභාවය පේන්නේ. එහෙම නැත්නම් අර ඒ ඔබතුමිය පාවිච්චි කළ වචනේ ලේබල්, ඒ ලේබල්ස් තමයි පේන්නේ අපිට. ලේබල් එකෙන් ලේබල් එකට පේනවා. ඉතින් ලස්සන ලේබල්ස් තියෙනවා, අවලස්සන ලේබල්ස්, හොඳ ලේබල්ස්, නරක ලේබල්, එහෙම එක එක තියෙනවා. ඒ අපි මේවා තමයි නම් කරන්නේ. මේවට තමයි අපි ප්‍රතික්‍රියා දක්වන්නේ. මේවා ගැන තමයි අපි කතා කරන්නේ. සතුට කියනවා. ඉතින් මේ සතුට කියන ඒ ලේබල් එක අයින් කරලා මොකද්ද සතුට කියලා බලන්න. ඒක තමයි කියන්නේ විපස්සනා විදි අපිට අවබෝධයෙන් කියන්නේ ටොකු වෙනෑන අපිට කියන්නේ මේක බලන්න මොකද්ද මේ සතුට කියන්නේ. ඒක මහා ලොකුවට ගන්නවා ඒ වචනේ. අසතුටත් ලොකුවට ගන්නවා. මට හරි අප්සෙට්, මට නැන්නේ අසතුටින්, දුකින්, ශෝකයෙන් මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන අපි විසඳුම් හොයනවා. එක එක්කෙනා හම්බෙලා විසඳුම් අහනවා. ඉතින් ඒ ඔක්කොම පැත්තකින් තියලා තමන්ගේ භාවනාවේ මානසිකාරය යොමු කරලා බලන්න මොකද්ද මේ අසතුට කියන්නේ? එහෙම එකක් තියෙනවද? කොහෙද තියෙන්නේ? මොන වගේ දෙයක්ද? හොයලා බලන්න. දැන් හොයලා බලන්න ගිය ගමන් එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි නොබැලුවොත් එහෙම එකක් තියෙනවා. බැලුවොත් නැහැ. නොබැලීම නිසා, නොදැකීම නිසා, නොදැනීම නිසා, නොවටහා ගැනීම නිසා පවතින දෙයකට තමයි සංසාරය කියන්නේ. දුක කියන්නේ. අසහනය කියන්නේ ඇත්තටම තියෙන දෙයකට නොවේ. සොයා නොබැලීම නිසා, නොදැකීම නිසා, වටහා නොගැනීම නිසා දින දෙයකට අත්දකින්න දෙයකට. ඒ නිසා තමයි මේ සංසාරය සාපේක්ෂයි කියන්නේ අවිජ්ජාවට. නැත්තං මිච්ඡාදිට්ඨියට, හරියට නොදැකීමට සාපේක්ෂයි සංසාරය දුක. හරියට දකින්නකොට දුකක් පේන්නේ නැහැ. ඒතර තිබ්බ දුකක් නැති වුණා නෙමෙයි. මේ ඇත්තටම තිබිලා දුකක් ඒක නැති වුණා නෙමෙයි. මේ නොබැලීම නිසා විඳින දෙයක් දුක කියන්නේ. මේක මෙහෙම කියනකොට අපිට පටලැවෙනවා. එහෙමනම් එහෙම දුක කියන්නේ කොහොමද තියෙන්නේ? තරහ කොහොමද තියෙන්නේ? ඊර්ෂ්‍යාව කොහොමද තියෙන්නේ? ඒ වචනේ තියෙනවා. දැන් වචනයක් අපි අලෝපු ගමන් ඕනෑම දෙයකට ඒක තහවුරු වෙනවා. පැවැත්මට වචනයක් ඕනේ. නමක් ඕනේ පැවැත්මට. නම අයින් කරපු ගමන් පැවැත්මට කඩාගෙන වැටෙනවා පැවැත්ම. ඉන්දියාවේ හිටිය ස්වාමීන් වහන්සේ ළමක්, අහලා තියෙන ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ ළමක්, බෝධිධර්ම හාමුදුරුවෝ, උන්වහන්සේට මේ කාරණය උන්වහන්සේ අවබෝධ කරගත්ත විදිහට ඉන්දියාවේ දේශනා කළා. කරන්න ගියාම ඉන්දියාවේදී ඒට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. උන්වහන්සේව ඉන්දියාවේ පිළිගත්තේ නැහැ මේ කාරණය ওই විදිහට දේශනා කරනකොට. ඒ නිසා උන්වහන්සේ ඉතින් ඒ ඉන්දියාවෙන් චාරිකාවේ ගිහිල්ලා චීනෙට ගියා. චීනේ හිටිය අධිරාජ්‍යයේ මේ අධිරාජ්‍ය උන්වහන්සේව පිළි අරගෙන ඉතින් ඇහුවා, ඔබ වහන්සේ කවුද? මං බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්. ඉතින් මොකද්ද මේ බුද්ධාගම කියන්නේ? මේ චීනෙට බුදුදහම ගෙනිච්ච ස්වාමීන් වහන්සේ. මුලින්ම පොත් නෙමේ ගෙනිච්චේ, උන්වහන්සේව තමයි ගෙනිච්චේ. ඉතින් මොකද්ද ඔබ වහන්සේ කියන්න හදන ඔබ වහන්සේගේ දර්ශනය මොකද? උන්වහන්සේ මේ කාරණේ කිව්වා. දිගටම කිව්වා. හැබැයි ඒ රජුරවන්ට තේරුනේ නැහැ. අධිරාජ්‍යයට තේරුන්නේ නැහැ මොකද්ද මේ කියලා. එතන හිටිය අමාත්‍ය මණ්ඩලයට තේරුනේත් නැහැ. හැබැයි එක ඇමති කෙනෙකුට යන්තම් හැමුණා මොකක් හරි මෙතන අපූර්ව අදහසක් තියෙනවා. දැන් ඒක හැබැයි රාජසභාවේ අහන්නත් බෑ. දැන් ඔක්කොම තේරුණා වගේ නින්නේ. ඉතින් ඕ එතකොට ඇමතිකමත් ගහලා යන වැඩක් ඕක අහන්න ගියොත් එතුමා කරේ මේ හාමුදුරු යන පිටිපස්සෙන් ගියා. මේ හාමුදුරුන්ට ඉතින් ලොකු මේ රාජකීය පිළිගැනීමක් එහෙම හම්බුනේත් නැහනේ දැන්. ඉතින් උන්වහන්සේ එහෙම බලාපොරොත්තුුනේත් නැහැ. උන්වහන්සේ ගිහිල්ලා ගල් ගුහාවක කන්දක පద్මාසනෙන් වාඩි වෙලා දැන් ඇස් වහගෙන ඉන්නවා. දැන් ඇමතිතුමත් ගියා පිටිපස්සෙන් ගිහිල්ලා. හැමෝටම මේ කලුත් දෙයක්. ඉතින් ගිහිල්ලා ගල් ගුහාවේ වාඩිලා ඉන්නවා. දැන් කොයි වෙලේ හරි ඇස් හරිනේ. එතකොට අහන්න නැහැ. හැබැයි මේ ස්වාමීන් වහන්සේ දිගටම ඒ පරියංකේ ඇස් වහගෙන ඉන්නවා. ඇස් හරින පාටක් නැහැ. ඊට පස්සේ කතා කළා, කිව්වා මම මේ හාමුදුරනේ මේ ඔබ වහන්සේ ආරාජ්‍ය සභාවේදී කිව් දේ මට යන්තම් මොකක් හරි ඒක තිබුණා කියලා තේරෙනවා. හැබැයි මට ඒක හරියට ග්‍රහණය කරගන්න බැරි වුණා. හැබැයි ඔබවහන්සේ ඉන්න විදිහ, ඔබවහන්සේ කතා කරන විදිහ, ඒ හැම එකම අපූර්වත්වයක් තියෙනවා. මාත් කැමති ඒ වගේ වෙන්න. මට ඒ ක්‍රමේ කියලා දෙන්න. ඉතින් හැබැයි ඒ කිසි ප්‍රතිචාරයක් නැහැ. බෝධිධර්ම හාමුදුරුව ඇස් වහගෙනම ඉන්නවා. නිසල්මනේ නැතිනම් ආයෙත් පැයකට දෙකකට පස්සේ ආයෙත් කිව්වා. ඒත් නැහැ, ඇහුණු බවක්වත් පේන්න නැහැ. ඉතින් ළඟටම ගිහිල්ලා කෑ ගහලත් කන ළඟටම කරලා කියනවා කිසිම දෙයක් නැහැ. පස්සේ කිව්වා කඩුව අරගෙන එළියට ඇදලා මේ මම ඔබ වහන්සේ මට උත්තරයක් දුන්න නැත්නම් මම මගේ අත කපා ගන්නවා කියලා. ඉතින් ඒකටත් නැහැ, පර ඇමති කරේ තමන්ගේ මත කපා ගත්තා කඩුවේ. ඒ අත වැටුණා. දැන් මේ අත් කොටේ තියෙනවා. ඊට පස්සේ හාමුදුරුව ඇස් ඇරලා කිව්වා මේ ඔය වගේ හිතත් කපලා දාන්න කියලා. හිතත් කපලා දාන්න කියලා. එක පැත්තකින් මේ අර තිබිච්ච අතත් නැහැ. ඔව් ඒක 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 වේදනාව. හැබැයි ඊට වැඩිය දැන් මෙතන තියෙන බලන්න කැපකිරීම, ධෛර්යය, දැන් කුතුහලය, ප්‍රශ්නාර්ථ ලකුණ, විවෘත බව එක්කමත් එක්ක දැන් හාමුදුරුව කියන ওই විදිහට හිතත් කපලා දාන්න. ඉතින් එතකොට මේ ඇමතිතුමා කිව්වා එහෙම මේ එහෙම පේන්න හිතක් නැහැ. දාතක් නම් පේන්න තියෙනවනේ. දැන් හිත පේන්න නැහැ. මේ පේන්න නැති දෙයක් ගැන මොකටද කලබල වෙන්නේ කියලා. පේන්න නැති දෙයක් ගැන මොකටද කලබල වෙන්නේ? දෙයක් කිව්වහම ඒ ඇමතිතුමාට සත්‍ය අවබෝධය ලැබුණා කියලා ඒ කතාවයි කියනවා. ඒ කමටහන මෙනෙහි කරලා පේන්න නැති දෙයක් ඇයි ප්‍රශ්නයක් කරගන්නේ? අපි හැම විටම ප්‍රශ්නයක් කරගන්නේ අපේම සංකල්පයක්, ලේබල් එකක්. හැබැයි ඒක හොයන්න ගියාම එහෙම එකක් නැහැ. ඒ ඇමතිතුමා තමයි බෝධිධර්ම හාමුදුරුවන්ගේ පළවෙනි ගෝලයා, ශ්‍රාවකයා වෙලා ඊට පස්සේ සෙන් බුදුදහම චීනේ පැතිරෙව්වේ. ඒ සෙන් බුදුදහමේ චීනේ ගෙන ආවේ ඒ බෝධිධර්ම හාමුදුරුවෝ. ඉතින් ඒ ක්‍රමේ තමයි ඒ දිගටම සෙන් බුදුදහමේ තියෙන්නේ. බොහොම ශනික ව මෙනෙහි කිරීම තියෙනවා, ශනිකව කමඨහන් තියෙනවා. ඒක බලාපොරොත්තු වෙන්නේ නැති කමඨහනක්. ඒවට කියනවා ක්වාන් කියලා. ක්වාන් කියලයි චීන භාෂාවෙන්, ඔය කොරියන්, ජපාන් හැම තැනම තියෙනවා ක්වාන් කියනවා. ඒ කමඨහන කියන එක, ඒ කමඨහන සම්ප්‍රදායික කමඨහනක් නෙවෙයි. එයක් හොයාගන්න ලේසි නැති කමඨහනක් තමයි දෙන්නේ. නැත්තම් බොහොම ප්‍රායෝගික කමඨහන. දැන් උත්තරයක් හොයාගන්න කියන්නේ දැන් මොකක් හරි ප්‍රශ්නයක් දුන්නොත් අපි ඒක හොයනවා, හිතනවා, 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 හිතනවා උත්තරයක් හොයාගන්න. එතකොට අපි හිතන්නේ අපේ දැනුම උදව් කරගෙන. වෙන හිතන්න බෑනේ අපිට. අපි දන්න දේ උදව් කරගෙන හිතන්නේ. උත්තරේ අපි හිතනවා අපි ඇතුලේ තියෙනවා. ඉතින් ඒ උත්තරේ අපි මතක් කර කර මතක් කර කර බලනවා. දැන් ඒක ප්‍රසිද්ධ කෝන් එකක් තමයි, කමඨහනක් තමයි මේ මොකද්ද තනි අතින් ගහන අප්පුඩියේ හඬ කියන එක. එක අතකින් ගහන අප්පුඩියේක හඬ මොකද්ද? දැන් ඒතර දැන් හිතන්න පටන් ගන්නවා. මේකට උත්තරයක් හොයාගෙන මිසක් එන්න එපා කියලා. ඔව්. ඊළඟට දැන් මොකක් හරි උත්තරයක් හොයන් ගියාම ඒක නෙමෙයි කියලා මොකක් කිව්වත් ඒක වැරදි. මෙන් ගහනවා. උණ මුණ බටයක් තියාගෙන ඒකෙන් ගහනවා. ඒ හිතනවා. ඉතින් හිත මේක හිතලා උත්තරයක් නැති ප්‍රශ්නයක්නේ. මේකට හිතලා කවදාවත් උත්තරයක් හොයාගන්න බෑ. තනි අතින් ගහන අත්පුඩිය හඬ මොකක්ද? හැබැයි හිතන්න වෙනවා. වෙන ක්‍රමයක් නැහැනේ උත්තරයක් හොයන්න. අපි හිතනවා, 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 හිතනවා. හිතලා 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 උත්තරයක් හොයාගන්න ඕනේ කම තියෙනවා. මොකද මේක කමටහනක්. මේ සාංසාරික ප්‍රශ්නෙන් එළියට එන්න දොරටුවක්. හැබැයි ඒකට උත්තරේ දන්නේ. ඉතින් අන්තිමට එනවා දන්නේ නැහැ කියන තැනට. ඒතර මනස කියන එක අතාරිනවා අපි. මේ මනසනේ දන්නවා කියන්නේ එයාව අතහැරලා දානවා. එතකොට ඒ අතීත දැනුම ඒ අවිජ්ජාව කියන එක කොයි මොහොතක හරි අපි අතාරිනවා දන්නේ මේ මොහොතේ තමයි විද්‍යාව පහළ වෙන්නේ විද්‍යාව පහළ වෙන්නේ එතකොට ඒ තාක්ෂණය තමයි ඒ බෝධිධර්ම හාමුදුරුවෝ චීනයෙන් පටන් ගත්තේ ඉන්දියන් හාමුදුරුවෝ මෙතන දෙයක් නැහැ ඒ නිසා ඒක ශූන්‍යත්වයේ කියලා ඒ තේමාවක් කරගත්තේ මේ ශූන්‍යයි හැම දෙයක්ම ශූන්‍යයි ඇත්තටම නැහැ හැබැයි නම් ටිකක් තියෙනවා අත්දැකීම් ටිකක් තියෙනවා හැබැයි දෙයක් නැති හීනයක් වගේ දැන් හීනයක් වගේ හීනකත් නම් තියෙනවා අත්දැකීම් තියෙනවා හැබැයි දෙයක් නැහැ දකින හීනයක් තියෙනවා හීනේ ගැන කතා කරන්න පුළුවන්. හීනේ කවුද හිටියේ කියලා කතා කරන්න පුළුවන්. මොනවද දැක්කේ? මොනවද කෑවේ? මොනවද බිව්වේ? ලැබපු අත්දැකීම් මොනවද? විඳ සැප දුක මොනවද? ඒ ඔක්කොම ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මේ Zen බුදුදහම කියන්නේ ඒ සියල්ල අවසාන වශයෙන් සිහිනයක් පමණයි. හීනයක් පමණව කතා කරන්නේ හීනයක් ගැන. හීනේ ගැන ඔක ඇත්ත. සංසාරෙම කියන්නේ හීනයක් විදියට. ඒක හිස්. මංගේ අපේ නම් අපිට නම් තියෙනවනේ. දැන් නම කවුරු හරි නම කියනවා වුණත් අපි ඒ පැත්ත බලනවා. ඇයි කියලා අහනවා. බොහොම ශනික ප්‍රතිචාරයක් නෙන්නේ. බොහොම ශනික ප්‍රතිචාරයක්. හිතනවා තමයි හැබැයි හිතනවා කියලා පේන්නේ නැති තරමට ඉක්මනට අපි ප්‍රතිචාර දක්වනවා කවුරු හරි අපේ නම කිව්වොත්. ඒ වගේම මේ නම කියලා කවුරු හරි හොඳක් කියනවා ඇහුනොත් අපිට හිතේ බොහොම ශනික සතුටක් එනවා. ඒ වගේම මේ නමට කියලා දෝෂාරෝපණයක් විවේචනයක් කළොත් අසතුටක් එන්නත් පුළුවන් හිතේ. හිතට බලන්න මේ නමත් එක්ක කොපමණ අපේ උපාදානයක් සම්බන්ධ වීමක් මමත්වයක් තියෙනවද නමත් එක්ක නම කියන්නේ මොකද්ද වචනයක් වචනයන්නේ හැබැයි වචනෙත් එක්ක ඒ වචනේ වචනයක් විදිහට අපි ගන්න ඇති හින්දා ඒක දෙයක් විදිහට අරගෙන වචනේ දෙයක් විදිහට අරගෙන ඒ දෙයත් එක්ක අපි කොපමණ තදින් ගැඹුරින් සම්බන්ධ වෙලා ඉන්නවද බලන්න අපිට දැනෙනවද ওই නම කියන එක? දැනিলা තියෙනවද නම? බලන්න තමන්ගේ නම අරගෙන කොලේක ලියලා ඒක දිහා බලාගෙන කමටහනක් විදියට අරගෙන බලන්න මෙනෙහි කළා. මේක දැනෙන දෙයක්ද? මේක කොහොමද අපිට දැනෙන්නේ නම? මට මාව කොහොමද මේ නමින් දැනෙන්නේ? මම බලනකොට නම් ඒ සම්බන්ධයක් නැහැ. ඒක නිකන් වචනයක් විතරයි. වෙන කිසි තේරුමක් නැති වචනයක්. කොයි ඒකේ කිසිම වෙනසක් නැහැ. නමින් අපි ශූන්‍යයි. නමින් හිස්. මේ ඔය කතා කළ කාරණා සමහර විට හිතන ඇති මේ හරි ගැඹුරුයි දාර්ශනිකයි සංකීර්ණයි මේක අභිධර්මය අපි ඔළුවට උඩින් යන දේවල් අපි හොඩියේ පන්ති ඉන්නේ හුඟක් කල්යනවා අපිට මේවා තේරුම් ගන්න දැන් ඒ වගේ අපි අපිව අවතක්ෂේරු කරගෙන ආහන්නත් පුළුවන් හිතන්නත් පුළුවන් ତතර කවදා හරි දවසක තව ඉගෙනගෙන තව අහලා කියලා සාකච්ඡා කරලා එහෙම දවසක අනාගතයේ දවසක තේරුම් ගන්න පුළුවන් වෙයි. වචන වලින් අපි තේරුම් ගන්න හදනවා නම් ඔව් අපිට තේරුම් ගන්න අමාරුයි. වචන වලින් නෙවෙයි මේක අපේ පුහුණුවට ගෙනාවොත් පුහුණුවට ගෙනල්ලා බැලුවොත් සරලයි. විලි සිටිවිලි සිටිවිලි භාවනා කරන කරන්න හදන හැම දිනාටම මාරේක් විදිහට පේන දේ තමයි සිටිවිලි භාවනා කරගන්න බෑයි කියලා අපි කියන්නෙම සිතිවිලියෙන හින්දා. දැන් මේ එදා සිතිවිලි කියලා දෙයක් තියෙනවා. මහා භයානක මේ මාරයෙක් වගේ බලේ තියෙන අපේ සමාධිය, භාවනාව, සිහිය, ඒකාග්‍රතාව සම්පූර්ණයෙන්ම සුණු විසුණු කරලා දාන බලවේගයක් තියෙනවා. ඒ බලවේගයට තමයි සිතිවිල්ල කියන්නේ. දැන් එහෙම හැඟීමක් නේ ඇති වෙන්නේ, ඒ බඳු චිත්ත රූපයක් නේ මැවෙන්නේ ওই සිතිවිලි කියනකොට. ඒ නිසා අපි අහනවා මොකද සිතිවිලි වලට කරන්නේ භාවනා කරනකොට? සිතිවිලි එනවා වැල නොකැඩි, සිහියෙන් ඉන්න බෑ, හුස්ම තේරෙන්නේ නැහැ, සක්මන තේරෙන්නේ නැහැ. එහෙම හදාගත්තොත් එය සදාකාලික ප්‍රශ්නයක් වෙනවා. සිතිවිල්ල සදාකාලික ප්‍රශ්නයක් වෙනවා ඔය විදිහට අපි සිතිවිල්ල ස්ථාපනය කරගත්තොත්. ඒ වෙනුවට විපස්සනාව අපිට කියන්නේ සිදුවන සිදුවීම දිහා බලන්න. මේක සිතිවිල්ලක් කියලා නම් කරන්න එපා. ඒක අයින් කරන්න. අයින් කළා බලන්න මොකද වෙන්නේ? මතක් වෙනවා. මතක් වීමක් නෙවෙන්නේ, වෙන මොනවත් වෙන්නේ නැහැ. සිතිවිල්ලක් කියලා දෙයක් නැහැ. සිදුවෙන්නේ මතක් වීමක්. මතක් වීමයි සිතිවිල්ලයි කියලා දෙකක් වෙනවද හිතට බලන්න? මතක් වීමයි සිතිවිල්ලයි. ඔව්, මතක් වීමට තමයි අපි කියන්නේ සිතිවිල්ලක් ආවා කියලා. ගෙදර මතක් වෙනවා. ඉතින් අපි කියනවා ගේ ගැන සිතිවිල්ලක් ආවා. හෙට කරන්න තියෙන දෙයක් මතක් වෙනවා. එතකොට අපි කියනවා හෙට ගැන සිතිවිල්ලක් ආවා. මේ තමයි ඇත්ත. මෙතන වෙන්නේ සිදුවීමක් පමණයි. මතක් වීම කියන සිදුවීම. මිසක් සිතිවිල්ලක් කියලා වෙනම දෙයක් අරගන්න නැහැ. එහෙම දෙයක් තියෙනවා කියලා ගත්තාම පේනවා ඉතින්. එහෙම එකක් තියෙනවා කියලා ගත්තාම ඔය සිතිවිලි එනවා, එකක් පස්සේ එකක් එනවා, දෙක තුනක් එකට එනවා, 10ක් 15ක්. සමහර සිතිවිලි එනවා චිත්‍ර අරගෙන, රූප අරගෙන, බෝඩ් ගහගෙන එනවා. ඉතින් මේ මහා පෙළපාලියක් වගේ පේනවා. එහෙම සිතිවිල්ලක් කියලා දෙයක් තියෙනවා කියලා ගත්තොත්. හැබැයි ඒ තියෙනවා කියන අදහස අයින් කළා, ඇත්තටම මනසේ වෙන්නේ කොමක්ද කියලා බැලුවොත් නම් පේනවා මෙතන වෙන්නේ මතක් වීමක් පමණයි. මතක් වෙනවා. එකක් මතක් වෙනවා, අමතක වෙනවා. ඒක අමතක වුණාම තව එකක් මතක් වෙනවා. එතර මේ මතක් වීමක් සහ මතක වීමක් පමණයි සිදුවෙන්නේ. ක්‍රියා දෙකක්. ඒ ඇර සිතිවිල්ල කියලා දෙයක් හොයාගන්න නැහැ. ඒ නිසා දහමේ වචනයක් නැහැ සිතිවිල්ලට. ඒක මේ අපි හදාගත්ත වචනයක්, thought එකක් කියන එක. එහෙම එකක් නැහැ දහමේ. ප්‍රපංච කියලා කියන්නේ සිතිවිල්ලට නෙමෙයි. ඒ මතක් වීම ආශ්‍රයෙන් ගොඩනගා ගන්නවා අපි අනාගත සිහිනයක්. එහෙම වචනයක් නැහැ. වචනයක් නැත්තේ වචනයක් දෙන්න දෙයක් නැති නිසා. එතන මතක් වෙනවා. ඉතින් මතක් වීම පිළිබඳ සිහියෙන් ඉන්න. මොනවද මතක් වෙන්නේ කියලා සිහියෙන් ඉන්න. දැන් සාමාන්‍යයෙන් කියන සිතිවිල්ලක් එනකොට දැනගන්න, සිතිවිල්ලක් යනකොට දැනගන්න. හැබැයි යනකොට දැනගන්න බෑ. ඒ බැරි මේ හේතුව නිසා. දැන් මෙතන වෙන්නේ මතක් වෙලම අමතක වෙනවා. එතකොට අමතක වෙන එක දැනගන්න බෑනේ. දැනගත්තොත් අමතක වෙන්නේ නෑනේ. එහෙනම් ඒක මතකේ තියනවා දිගටම. දැනගන්න ගියොත් මතකේ තියනවා දිගටම. අමතක වීම දැනගන්න බෑ. අමතක වුණා කියලා දැනගන්න බෑ. දැනගන්න පුළුවන් එකම දේ මතක් වෙනවා කියන එක පමණයි. දැන් සිතිවිල්ලක් එනවා කියන එක දැනගන්න පුළුවන්. හැබැයි සිතිවිල්ලක් යනවා කියන එක දැනගන්න බෑ. මනස දිහා බලාගෙන ඉන්නකොට පේන දෙයක් තමයි මෙතන මතක් වීම, මතක් වීම, මතක් වීම, මතක් වීම. එපමණයි. එකින් එකට මතක් වෙනවා. කරපු දේවල් මතක් වෙනවා, කරන්න බලාපොරොත්තු වෙන දේවල් මතක් වෙනවා එපමණයි. මේ මොකද්ද ප්‍රශ්නේ? මේ මොකද්ද ප්‍රශ්නේ? ඒක සිහියෙන් ඉන්න බාධාවත්ද? අවධානයෙන් ඉන්න බාධාවත්ද? හිත එකම් කරන්න බාධාවත්ද? වර්තමානයේ ඉන්න බාධාවත්ද? මතක් වීම. මොකක්ද අදාළ අරමුණ? ඔය මොකද්ද ප්‍රශ්නේ එතකොට?
ප්‍රශ්නේ කියන්නේ ඒ සිතිවිලි අපි අයින් කරන්නේ කොහොමද කියන්නේ? ඒ කියන්නේ පරිබාහිර වෙන්නේ.
බාධාවක් නොවෙන්නේ කොහොමද? බාධාවක් කරගන්න නැතුව ඉන්නේ කොහොමද? දෙ එහෙමනේ අහන්න ඕනේ. මොකද්ද? ඔව්. දෙයක තමයි ඔබතුමී ඒක බොහොම පැහැදිලිව කිව්වනේ. ඒ කරගන්න නැතුව ඉන්න විදිහත් ඒ ප්‍රශ්නේ ඇතුළෙම උත්තරෙත් කිව්වනේ. දැන් අරමුණ තමයි හුස්ම ගැන පමණක් හිතන එක. නේ? ඉතින් සිතිවිලි එනවා. ඒ සිතිවිලි ආවට, කියන්නේ මොනව හරි මතක් වුණාට ඒ ගැන අපිට හිතන්න නැතුව ඉන්න පුළුවන්. පුළුවන් නේද? ඈ? බැරිද? මතක් වෙනවා. ඔය එක දෙයක් නෙමෙයි මතක් වෙන්නේ. ඈ? එක දෙයක් නෙමෙයි. ඒ එක දෙයක් මතක් වුණත්, එකක් මතක් වුණත්, 10ක් මතක් වුණත් මතක් වීම එකක් නේ. ඒතරේ මේ මතක් වෙන දේවල් ගැන අනිවාර්යෙන් අපි හිතන්න ඕනි කියලා එහෙම අපි නීතියකට යටත් වෙලා නැහනේ. එහෙම බලෙන් අපි අනිවාර්යෙන් ඔබ සිටිය යුතුමයි මේ දේ ගැන කියලා එහෙම කොන්දේසියකට යටත් වෙලා නැහනේ අපි නිදහස්. අපිට තියෙනවා එතන තේරීමක්. ඒ මතක් වුණු දේ ගැන හිතනවද නැත්නම් හුස්ම ගැන හිතනවද? ඉතින් ඒතකොට අපිට තීරණයක් ගන්න පුළුවන්නේ නැහැ. මේ මතක් වුණු දේ ගැන හිතන්නේ නැහැ, මං හුස්ම ගැනම හිතනවා. ඒතර මතක් වෙන එක වෙනවද? ඒතර තව එකක් මතක් වෙන. ඉතින්ත් ඒ තීරණය ගන්න. ඒතර මොහොතින් මොහත කරන දෙයකට තමයි භාවනාව කියන්නේ. සතිපට්ඨානයි කියන්නේ මොහොතින් මොහත කරන දෙයකට. එතර සිතිවිල්ලක් එන හැම මොහොතකම, මතක් වෙන හැම මොහොතකම සිතිවිල්ලක් ආවව දැනගෙන මේ දේ මතක් වුණා කියලා දැනගෙන ඔව් ඒ දේ ගැන මං හිතනවද නැද්ද තීරණය ගන්න. එතර අපි ඒ තීරණයක් උඩ තමයි හිතන්නේ. හැබැයි දැන් ඒ තීරණය ගන්නේ අපි නෙමෙයි. ඒකයි මේ මෙතුමා කිව්වේ මේක අපි වහල් වෙලා චින්තනයේට. ඒ චින්තනයේ විසින් තමයි දැන් තීරණය ගන්නේ අපි මේක ගැන හිතන්න ඕනේ. මේ සිතිවිල්ල ගැන. එතකොට අපිට සිද්ධ වෙනවා කවුරු හරි ගත්ත තීරණයක් ක්‍රියාත්මක කරන්න. දැන් අපිට ඕනේ හුස්මත් එක්ක ඉන්න. හැබැයි දැන් අපිට සිද්ධ වෙනවා මේ සිතිවිල්ල ගැන හිතන්න. මොකද එහෙම තීරණයක් අරන් තියෙනවා. කවුරු හරි. දැන් ඒ කවුරුවත් ගන්න තීරණ වලට ඉඩක් නැහැ අපි සිහියෙන් ඉන්නකොට. ඒතර සිහිය තමයි තීරණය ගන්න. ඒතර අපි තීරණයක් ගත්තොත් මේ සිතිවිල්ල ගැන නෙමෙයි මං හුස්මත් එක්ක ඉන්නවා කියලා. ඒතර අපි හුස්මත් එක්ක ඉන්නේ. කාටවත් බෑ අපි හුස්මෙන් අයින් කළා වෙන තැනකට ගෙනියන්න අපේ චේතනාවට උඩින්. ඒ චේතනාව තමයි අපිව ක්‍රියාවට ගෙනියන්නේ. පැහැදිලිද? චේතනාව අපේ තීරණය. අපි ගන්නෙ මොන තීරණයද? ඒ තීරණය තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි මොනම දෙයක් ගැන හරි තීරණයක් ගත්තොත් මොනම බලවේගයකටවත් බෑ අපි ලව්ව වෙන වැඩක් කරවන්න. දැන් වෙන්නේ අර තීරණය මතක් වෙනු දේ ගැන හිතන්න ඕනි කියන තීරණය අසීහියෙන් ගන්නවා. අසීහිය ගන්නවා ඒ තීරණය. එතන ගත්තට පස්සේ අපිට සිද්ධ වෙනවා දැන් ඒකේ තීරණේ ක්‍රියාත්මක කරන්න. දෙවිනුවට සිහිය හදාගන්න. සිහිය හදාගන්න මේක මතක් වුණා කියලා දැනගන්න. හැබැයි එතන නෑ අපි හිත ඒක ගැන අනිවාර්යෙන් හිතන්න ඕනි කියලා කොන්දේසියක් නීතියක් නෑ. ඒ නිදහස. ඒ නිදහස ඒ තීරණ ගන්න තියෙන නිදහස කියන එක අඳුනගන්න. හැම මොහොතකම අපිට නිදහසක් තියෙනවා මම කරන්න ඕනේ මොකද්ද කියලා මවිසින් තීරණය කරන්න. මට නිදහස තියෙනවා. සිහිය නැති වෙච්ච මොහොතේ මේ නිදහස අපි අහිමි කරගන්නවා. එතකොට අතීතයේ ගත්ත පුරුදු ගත්ත හැබැයි වීම් ගත්ත තීරණ අපිට සිද්ධ වෙනවා ක්‍රියාත්මක කරන්න. ඒතර මේ පුරුද්ද මේ හැබැයි වීම කඩන්න තමයි සතිපට්ඨානේ වඩන්න කියන්නේ සිහිය. දැන් ওই සිතිවිලි ওই මතක් වීම් ගැන අපි අතීතයේ සිය දහස් වාරයක් හිතලා තියෙනවන්නේ නේද? පළවෙනිවා තම නෙමෙයිනේ. එතකොට මේ පුරුද්දක් අපි ගොඩනගාගෙන තියෙනවා එහෙම දෙයක් මතක් වුණා මෙහෙම හිතනවා කියලා අපි දැන් කාලයක් තිස්සේ පුරුදු කරපු රටාවක් තියෙනවා. ඒකට තමයි අබ්බැහිවීම කියන්නේ පුරුද්ද කියන්නේ. දැන් ඒ දේ ආයි මතක් වුණාම අර පුරුද්ද අර අතීතයේ අර අබ්බැහිවීම ඇවිත් කියනවා මේ මතකයේ සම්බන්ධයෙන් ඔබ මෙච්චර කාලයක් ක්‍රියා කළේ මේ විදිහට. ඒ නිසා මේ විදිහට දැනුත් කරන්න කියලා. ඈ පැහැදිලිද? එතන අපි මේ මොහොතේ නෙවෙයි නම් හිටියේ සිහියෙන් නෙවෙයි නම් හිටියේ අපි අර අතීත රවුමට ආයි අහු වෙනවා ඒ චක්‍රේට. ඒ රිපීල්ලට පයින්ව ආපහු. දැන් නම් ඉතින් ඒක ගැන ආයි හිතනවා අපි. හැබැයි අපි දැන් ඉන්නේ සිහියෙන් නම් අපි ඒ රවුම ඇතුලේ නෙමෙයි ඉන්නේ. ඒ අතීත චක්‍රේ ඇතුලේ නෙමෙයි දැන් ඉන්නේ. එයා මොනවා කිව්වත් අපි එළියේ ඉන්නේ. ඒ නිසා අපි ඒ රවුමේ ආය යන්නේ නැහැ. යන්න ඕනෙත් නැහැ. එයා ඇත්ත මං එක ලක්ෂ වාරයක් හිතන්න ඇති. හැබැයි මේ වතාවේ මම නිදහස්. මට පුළුවන් ස්වාධීන වෙන්න. මට පුළුවන් හුස්මත් එක්ක ඉන්න. මට පුළුවන් ඇවිදින එකත් එක්ක ඉන්න. මට පුළුවන් ඇහෙන ශබ්දයක් එක්ක ඉන්න. මේ සිතිවිල්ල එක්ක ඉන්නවා වෙනුවට මට තියෙනවා තව තෝරා ගැනීම රාශියක්. ඒතර සිහිය හැම විටම අපිට තෝරා ගැනීම ගොඩක් දෙනවා. සිහිය නැති තැනක අපිට තෝරගන්න දෙයක් නැහැ. අපි හැම විටම හිර කරනවා අතීතය ඇතුළේ. ඒකෙන් එළියට එන්න තමයි සතිපට්ඨානේ තියෙන එක පුළුවන්. සිතිවිලින එක නවත්තන්න බෑ. ඒක නෙමෙයි මෙතන කියන්නේ ඒක ගැන හිතන එක නවත්තන්න. ඒ දෙකක්. සිතිවිල්ල එකක්, මතක් වීම එකක්, ඒ මතක් වෙන දේ ගැන හිතන එක තව එකක්. එම්පතියක් කියන්නේ. දැන් හිත එකඟ කිරීම කියන එකෙන් දැන් ඔබතුමී අදහස් කරේ හුස්මත් එක්ක ඉන්න එකනේ නේද? හුස්මත් එක්ක ඉන්න එකනේ. ඔයක තමයි ඉතින් එහෙම ඉන්න පුළුවන්. හැබැයි ඒ අපි හිතන විදිහට නෙමෙයි. ඒ කියන්නේ මොනවත් ඇහෙන්නේ නැතුව, මොනවත් පේන්නේ නැතුව, මොනවත් මතක් වෙන්නේ නැතුව ඉන්නව නෙමෙයි ඔය සමාධිය කියන්නේ. සතිය ගොඩනගනවා කියන්නේ එහෙම දෙයකට නෙමෙයි. ඒක අවදිමත් ගතියක්. ඇහෙනවා. හැබැයි ඇහෙන දේ පස්සේ අපි යන්නේ ඒක අල්ලගෙන හිතන්න යන්නේ. ඒකට අපි ඇලෙන්න ගැටෙන්න යන්නේ. හැබැයි ඇහෙනවා. අපි ඉන්නේ හොඳ අවධානයෙන් ඉන්නින්ද තමයි අපිට ඇහෙන්නේ. හැබැයි අපි ඒක අරමුණක් විදිහට ගන්නෑ. මාතෘකාවක් විදිහට ගන්නෑ. කල්පනා කරන්ද එහෙම නැත්නම් අර කිව්වාගේ ප්‍රපංච ගොඩ නගන්න අපි ගන්නෑ. එතන යන්න ඉබඳු ඒකාග්‍රතාවයක් තමයි අපි ඇති කරගන්නේ. එහෙම නැතුව මේ කිසිම දෙයක් ඇහෙන්නේ නැති, පේන්නේ නැති, දැනෙන්නේ නැති නිකන් ගැඹුරු නිින්දකට ගියා වගේ ස්වභාවයකට නෙමෙයි. හැබැයි එහෙම සමාධීන් මානසික ස්වභාවයන් ඇති. ඒ නිසා තමයි බෞද්ධ මේ භාවනාවයි බෞද්ධ නොවන ඒ ප්‍රාග් බෞද්ධ යුගයේ බුදුදහමෙන්ද කලින් තිබිච්ච භාවනා ක්‍රම අතරයි ওই වෙනස බොහොම පැහැදිලිව තියෙන්නේ. එනිය අර අපි කලින් කතා කළ ඒ zen ඒ පුහුණුවේ කතාවකින් පැහැදිලි කරනවා. එක මේ රජ කෙනෙක් තමන්ගේ පුතාව මේ පුතාට කිව්වා ඔබ දැන් ඊළඟට රජ වෙන්න ඉන්නේ ඔබ මේ යුද්ධ ශිල්පයේ හොඳට ඉගෙන ගන්න ඕනේ, විශේෂයෙන් කඩු ශිල්පය. දැන් කඩුව තමයි එකල චීනයේ, ජපානයේ හැම තිබිච්ච ප්‍රබලම සටන් ක්‍රමයේ කඩු සටන්, කඩු ආයුධ. ඉතින් ඔබ ඒක ඉගෙන ගන්න ඕනේ, මම ඔබ යවනවා. ගිහිල්ලා එතන අවුරුදු කීපයක් නැවතිලා කඩු සටන් ඉගෙන ගන්න කියලා මේ ඇව්වේ මේ බොහොම ප්‍රසිද්ධ මේ භාවනා මේ කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකට හාමුදුර කෙනෙක් ළඟට ඇව්වේ. ඉතින් මේ කියපු නිසායි රජකම ගන්න තියෙන ආසාවයි තාත්තට තියෙන කීකරුකම ඔක්කොමත් එක්ක මේ කුමාරය ගියා. ගිහිල්ලා කිව්වා මේ මේකටයි මාව එව්වේ. දැන් මෙතන හැබැයි කිසිම කඩුවක් නැහැ. කඩුවක් නැහැ නේ. ඉතින් කඩුත් නැහැ, ආයුධත් නැහැ. එහෙනම් ඉත පුහුණු වෙන්න මම පුහුණු කරන්නම් කියලා බාරගත්තා. එම් බාර අරගෙන මේ ඒ ස්වාමීන් වහන්සේ හැරමිටියක් පාවිච්චි කරනවා. ඉත එහෙම ওই වෙලාව කතා කර කර ඉන්න ගමන් අයියෙන් හැරමිටියෙන් ගැහුවා මෙයාට. හැරමිටියෙන් ගැහුවා. ඉතින් එතකොට මේ කුමාරයා ඒක ලොකුවට ගණන් ගත්තේ නැහැ, රිදුනා. ඉත ආයෙත් ගැහුවා. එහෙම දැන් බුණට හම්බෙන හැම වෙලේම අර හැරමිටියෙන් ගහනවා. ඉතින් මුලින් ගෞරවයෙන් ඉවසන් හිටියා. එන් පස්සේ දැන් බේරෙන්න මේ බේරෙන්න එපා, දැන් දිගට ඔළුවට ගහනවා, පපුවට ගහනවා. ඉතින් මෙයාට සිද්ධ වුණා ඒක බේරෙන්න. එහාට මෙහාට පැනපැන බේරෙනවා දැන්. ඉතින් දන්නව අනිවාර්යයෙන්ම බුණට හම්බුනාම ගහනවා කියලා. එතකොට දැන් කොහෙට හරි පනිනවා. ඒ ගහන විදියට වම් පැත්තෙන් හැරමිටියෙන් ගැහුවාම දකුණු පැත්තට පනිනවා. ඉතින් ඒ විදිහට ඔහොම ටික දවසක් යනකොට දැන් කොහෙන් ගැහුවත් ඔව් බේරෙන්න පුළුවන්, වදින්න නැතුව ඉන්න පුළුවන් තැනකට ආවා. උඩ පැනලා හරි නැමිලා හරි වම් පැත්තට පැනලා හරි පිටිපස්සට පැනලා හරි කුමාරයා දැන් බේරෙනවා. දැන් කුමාරයා හරි සන්තෝෂයෙන් ඉන්නවා. එහෙම ඉන්නකොට එකපාරට වැදුනා හොඳ පාරක් බලනකොට පිටිපස්සෙන් ඇවිල්ලා ගා. දැන් මේ ස්වාමීන් වහන්සේ පිටුපසින් ඇවිල්ලා අර හැරමිටියෙන් කොහෙට හරි ගහනවා. දැන් ඒක පේන්නේ නැහැ නේ. ඉතින් පේන්නේ නැති නිසා මෙයාට සිද්ධ වෙනවා පිටිපස්ස ගැන හොඳ අවධානයෙන් ඉඳලා ඒ ඇහෙන හඬ, එන අඩි හඬ ඔක්කොමත් එක්ක දැන් අර හැරමිටිය උස්සනකොට හුළඟේ හඬ, පාත් වෙන හුළඟේ හඬ, ඒ අනුව දැන් මෙයාට පයින්ද සිද්ධ වෙනවා එහාට මෙහාට. දැන් එහෙමත් ඔහොම පුහුණු වුණා. පුහුණු වෙලා දැන් හොඳටම තේරෙනවා පිටිපස්සෙන් කෙනකොට මේ පැත්තට වදින්න. ඉතින් පයින්න දැන් ඉස්සරහින් ගුටි කන්නේත් නැහැ, පිටිපස්සෙන් ගුටි කන්නේත් නැහැ. ඊට පස්සේ නිදාගෙන ඉන්නකොට ගහනවා. නිදාගෙන ඉන්නකොට ඇවිල්ලා අයියෙන් ගහනවා. දෙතොට මේ කුමාරයාට සිද්ධනවා නින්දෙදි පවා කිසියම් අවධානයකින් ඉන්න බේරෙන්නේ කොහොමද කියලා. දැන් එහෙමත් පුළුවන් වුණාට පස්සේ ආම්දරෝ කිව්වා දැන් කිසිම කෙනෙකුට ඔබව කඩු සටනකින් ආයෙ පරද්දන්න බෑ. දැයන්න කියලා. ඒ වගේම ඉතින් ඒ කුමාරයා ගියා. ඉතින් ඒ කාටවත්ම බෑ කඩු පහරක් දෙන්න. ඉස්සරහිනුත් බෑ, පිටිපස්සිනුත් බෑ, නිදාගෙන ඉන්න කොටත් බෑ. දැන් මේක තමයි ඒ පුහුණුවේ තියෙන්නේ. දෙකේ කඩු සටන්ට වගේ විතරක් නෙමෙයි. ඕනේ වෙලාවක අරමුණක් එන්න පුළුවන්. කොහෙන් එනවද, මොන විදිහට එනවද දන්නේ. අපි අවධානයෙන් ඉන්න ඕනේ. අපේ සිහිය තමයි ප්‍රශ්නේ. සිහිය නැති වුණොත් තමයි ප්‍රශ්නේ. අපි ගුටිකන්නේ. සිතිවිලි වලින් අපි ගුටිකන්නේ. මතකයෙන් ගුටිකන්නේ, හැඟීම් වලින් අපි පහරකන්නේ. ඒ වගේ තියෙන බලවත්කම නිසා නෙමෙයි, අපි අනවධානයෙන් ඉන්න නිසා. අවධානය නැතිකම නිසා. නිසා තියෙන්නේ එකම එක විසඳුමයි. විසඳුම් දෙකක් නැහැ. ගහගන්න බෑ අපිට. ගහගන්න ඕනෙත් නැහැ. හැබැයි අපි ගහගන්න යන්නේ නැතුව ගුටි නොකා ඉන්න පුළුවන්. අපි කාටවත් පහර දෙන්න අවශ්‍ය නැහැ. දැන් කුමාරය ඉගෙන ගත්තේ නැහැනේ කඩුවක් අල්ලන්නවත්. එහෙම ඉගෙන ගත්තේ නැහැ. හැබැයි කිසිම කඩු සටම් පිළිබඳ ඉතාම දක්ෂ රණසූරයෙකුටවත් බෑ මෙයාව පරද්දන්න. පහරක් ගහන්න ඇඟේ වදින්න තුවාල කරන්න බෑ. දැන් මේක තමයි බෞද්ධ ක්‍රමය. ඒතට අපරවත් එක සටන් කරන එක බෞද්ධ ක්‍රමය නෙමෙයි. ඒවත් එක්ක සටන් කරලා සිටිවි වලට පහර ගහලා ඒක වෙනම ක්‍රමයක්. බෞද්ධ ක්‍රමයේ තමයි ඒ එහෙකට යන්නේ. අපි ගුටි නොකා ඉන්නේ කොහොමද? ඊට පමණයි අපිට තියෙන එකම පිළිසරණ. එකම පිළිසරණ සිය පමණයි. එනිසා තමයි ධර්මයේ කියන්නේ මේක තමයි ඒකායන මාර්ගය. ඒකායන මාර්ගය මේ තමයි. සිහිය සතිපට්ඨානෙ. සිහිය හදාගන්න, පිහිටුව ගන්න කියන එක. සිහියෙන් ඉන්න. ඔව් කියන්න. ඔව්.
ඒක පාටම නිලෙක මහලෙදි
අනිවාර්යයෙන්මනේ, අනිවාර්යයෙන්ම බස්වල යනකොටයි අනිත් වෙලාවටයිනේ අපි ඒ කියන්නේ සිතිවිල්ල ඇත්තක් කියලා ගත් එක නෙවෙයිනේ. දැන් මේක මේ බාහිර තැන කියන සිතිවිල්ල ආවහම ඒක විමසලා බැලුවේ නැහැනේ. මේ බාහිර තැනද ඒක පහුවෙලාද තව ආවේ නැද්ද ඒක විමසලා බැලුවේ නැහැ. එක පාටේ සිතිවිල්ලට ආවේශ වෙලා ක්‍රියාත්මක වුණා. ඒකේ විපාක තමයි. එසා තමයි ඒ තප්පරයකට හරි සිහි ඇති කරගන්න කියන්නේ. සිහි ඇති කරගත්තාම සිතවිල්ලක් එන්න තප්පරයක් යන්නේ නැහැ නේද? ඒතකොට සිහිය ඇති කරගන්නත් පුළුවන් තප්පරයකට අඩු කාලෙකින්. සිලිමත් වීම, විචාරශීලී වීම තමයි සිහියේ අපිට ලැබෙන ලකූම ප්‍රයෝජනය, ප්‍රතිඵලය. විචාරශීලී වෙන එක. කවුරු මොනවා කිව්වත්, Tamanට මොනවා හිතුණත් ඒ දේ හරි කියන එක හෝ වැරදි කියන එක හරි කියලා විජහට දඟලන එකවත් වැරදි කියලා ප්‍රතික්ෂේප කිරීමවත් වෙනුවට විමසා බලන එක. ඒ විමසලා බැලුවාම අපිට තේරෙනවා මේ සිතිවිල්ලේ ගණ්ඩ දෙයක් තියෙනවද? ඒ කියු දෙ හරයක් තියෙනවද? මොනවද ගණ්ඩ තියෙන්නේ? මොනවද අත්හරින්න තියෙන්නේ කියන එක.
ගඟක් වෙන්නේ වතුර තිබුණොත් කියලා. හ්ම් හ්ම්.
ඒ දෙකක් නෙමෙයි කියන එකේ ගඟයි වතුරයි කියන්නේ දෙකක් නෙමෙයි. අපි වතුරට තියෙන නමක් තමයි ගඟ කියන්නේ. ගඟ කියන්නේ නමක්. හිත කියන්නේත් නමක්. සිතීම කියන ක්‍රියාවට දෙන නමක් තමයි සිත කියන්නේ. එක වෙන් කරන්න ගියාම තමයි වෙන් කළා මෙන්න වතුර මෙන්න ගඟ කියලා වෙන් කරලා බලන් ගියොත් අපිට ගඟක් හම්බ වෙන්නේ නැහැ. නිසා මේ තමයි අපිට දුකක් නැතුව ඉන්න පුළුවන්. මේ අපි හදාගන්න දෙයකට තමයි දුක කියන්නේ. අසහනේ කියන්නේ ප්‍රශ්න කියන්නේ අපි හදාගන්න දෙයකට නැතුව ලෝකේ තියෙන දෙයකට නොවේ අසහනේ කියන්නේ. අපි තමයි අපේ අසහනේ නිෂ්පාදකවරු. අපිම හදාගන්න අසහනේ අපිම අනුභව කරනවා. ඒ කාරණේ අපිට තේරෙන විට අන්න අපිට හැකියාවක් ලැබෙනවා දුක හදාගන්න නැතුව ඉන්න, අසහනය හදාගන්න නැතුව ඉන්න. සංසාරය කියන්නේ අපේම නිර්මාණයක්. කාගේවත් නිර්මාණයකට නොවේ සසර කියන්නේ අපේම නිර්මාණයකට. ඒ නිර්මාණය අපි කරන්නේ එතන සුරක්ෂිතතාවයක්, සැපක්, සැනසෙල්ලක් ඇති කියලා හිතාගෙන. ඒ ඇති කියන සිතිවිල්ල විශ්වාසයේ තියෙනවා, හැබැයි ඇත්තටම නැහැ. ඇත්තටම සුරක්ෂිතතාවයක්, සැපක්, සැනසෙල්ලක් නැහැ. හැබැයි එහෙම සිහිනයක් තියෙනවා. මේ සංසාරේ කියන්නේම එහෙම සුරක්ෂිතතාවයේ පිළිබඳ, සැප පිළිබඳ අපි දකින සිහිනයකට. ඒ සිහිනය ඇතුලේ තව පුද්ගලයන් සිටිනවා, ඥාති මිත්‍රයෝ ඉන්නවා, දේවල් තියෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි ඒ ඔක්කොම අරගෙන අපි අර හීනේ දකිනවා. සැබෑවටම නොලැබෙන, හැබැයි ඇති කියලා හිතන සිහිනයක්. හතර මේ අපි කොයි වෙලේ හරි මානසිකව වැටුණු වෙලාවක මේ කාරණේ මතක් කරගන්න. මේක සිහිනයක්. මේ දකින්නේ සිහිනයක්. ඇත්තක් නොවේ. මෙතන ඇත්තටම දුකක් නැහැ. හැබැයි දුක පිළිබඳ සිහිනයක් දකිනවා. කෝපය පිළිබඳ සිහිනයක් දකිනවා. ආශාව පිළිබඳ සිහිනයක් දකිනවා පමණයි. ඒ ආලෝකේ ගේන්න පුළුවන් නම් අපේ අඳුරු වේදනාව තුලට, ඒ අන්ධකාර වේදනා කුටිය ඇතුළට ඒ යථාබෝධේ ආලෝකේ ගේන්න පුළුවන් නම් අපි ඒ දුකින් නිදහස් වෙනවා. දුකක් නෑ එතකොට. ඒක පුළුවන්. මේක කරලා බලන්න, යොදලා බලන්න. මේ අපි කතා කරන හැම දෙයකම, ගන්න හැම පුහුණුවකම ප්‍රයෝජනය තමා මේ නැති දුකක් නොවිඳ සිටීම. නැති දුකක් නොවිඳ සිටීම. ඒ අදිස්ථානය අපි හිතේ ඇති කරගනිමු. මේ භාවනාව, මේ සාකච්ඡාව අපි ජීවිතය ආලෝකමත් කරගන්න, ජීවිතය සැහැල්ලු කරගන්න, සැනසිලිදායක කරගන්න යොදාගන්නවා, පාවිච්චි කරනවා. ඒ සඳහා උපරිම වීරිය ගන්නවා කියන අදිස්ථානය අපි මේ පොය දවසේ පොදා වැඩසටහන අවසානයේ ඇති කරගනිමු. වැඩසටහන පවත්වාගෙන යන්න අපට දානමය අනුග්‍රහය, පහසුකම්, සැපයූ කල්යාණ මිත්‍රයන් මේ පස්වරුවේ සවස අපි සිහිපත් කරගනිමු. කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මා ඊයේත් අද දවලුත්, ඒ වගේම කල්යාණ මිත්‍ර රොෂාන් ජයවර්ධන මහත්මා එතුමාගේ උපන්දිනය වෙනුවෙන් ඔබ අප හැම දෙනාටම මේ දානය පිරිනැමුවා. උදේ දානය කල්යාණ මිත්‍ර දෙපළගේම අපේක්ෂාව, බලාපොරොත්තුව, මේ වැඩසටහනට සම්බන්ධ වෙන හැම දෙනාටම අපහසුවකින් තොරව මේ කාලය භාවනාවට සම්පූර්ණයෙන්ම යොමු කරන්න අවශ්‍ය පහසුකම් සැපයීම, ඒ පිළිබඳව අපි හැම දෙනාම කෘතවේදීව එතුමන්ලාට පුණ්‍යානුමෝදනා කරමු. හදවතින්ම එතුමන්ලාගේ දැහැමි බලාපොරොත්තු, ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියා, ඒ වගේම එතුමන්ලාටත් ඔබ අප හැම දෙනාටමත් මේ පටන්ගත් ආධ්‍යාත්මික ගමන අවසානයේ තෙක් නොනවතී ඉදිරියට යන්නට අවශ්‍ය වෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය, මානසික විවේකය සහ ඕනෑකම තෙරුවන් සරණින් ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.